नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यता संकात धम्माये यता सेखा पुतो इद इरियं मे पुत्तो पग्गो हि मारिसाति इति धर्म श्रवण अभिलाषी श्रद्धावंत पिंवत्नि अद पोसोन पुर पसलोस्सक पोहो दवसे වැඩි පිරිසක් සහභාගී වෙලා ඉන්නවා. මේ වෙලාවේදී සූදානම් වෙන්නේ තමන් විසින් බුද්ධ වන්දනාවන් කරලා, දන් පැන් පූජා කරලා, වතාවත් කරලා, බුද්ධ ගෞරවයේ, ධම්ම ගෞරවයේ, සංඝ ගෞරවයේ ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ සංසාර දුකින් නිදහස් වීම සඳහා දේශනා කරපු ඒ පිරිසුදු නිර්මල ධර්මයෙන් අපිට වැටහෙන ප්‍රමාණයට ශ්‍රවණය කරලා ධාරණය කරගෙන ශාසනය අතුරු දහන් වෙන්න පෙර, ශාසනය අපෙන් අතහැරෙන්න පෙර, එක්කෝ අපි මේ වගේ අයින් වෙන්න පෙර මේ වටිනා වූ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනෙ ගන්න ඕනේ කියන අදිෂ්ඨානය අපි ඇති කරගන්නවා. එදත් අදත් අනාගතයේදී මේ ශාසනය නියම ප්‍රයෝජනෙ ගත්තේ ප්‍රඥාවන්තය, නුවණැති අය. මේ නුවණැති අයද මේ කාම සම්පත් ඇලීම, බැඳීම, ගෙවල් දොරවල් ඉඩකඩම් සම්පත් කියන ඒවා නුවණට ඒවා කාරණා නෙවෙයි. නුවණ ඉපදිච්ච ගමන් ඊට වඩා යමක් උතුම් මෝදයක් ලැබිච්ච ගමන් ඒවා නිකන් හරියට කැලේ තියෙන අතු කොළ දිරාගිය කෝටු කැබලි වගේ ගණන්ට යන්නේ. ඉතින් එබඳු උදාර චරිත අපි සිහි කරලා තියෙනවා, දැනගෙන තියෙනවා. මහා පුක්කුසාති රජතුමා, ඒ වගේම මහා කප්පීන රජුරු, ඒ වගේම තව නොඑක් බ්‍රාහ්මණවරු බුද්ධ කියන වචනය ඇහිමෙන් පවා සියලු රජ සම්පත් අත්හැරලා, සිටු සම්පත් අත්හැරලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ මොහොතේම තීරණේ අරගෙන ඇවිල්ලා සියලු සංසාර ගමන නිමා කරගත්තු චරිත තියෙන. ඉතින් ඒ චරිත අපි සිහි කරලා අතීතයේ නුවණැති අය ලාමක වූ කාමයන් වෙනුවෙන් ප්‍රමාද වුණේ නැහැ. ඒ වෙනුවෙන් ජීවිතේ විනාශ කරගත්තේ නැහැ. මමද එහෙනම් මේ බුද්ධ ශාසනයේ උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ කියන උසස් උදාර අදහස් නුවණැති අයට ඇති වෙනවා. ඒවා ඒ නුවණැති අය අනුගමනයක් කරනවා. නුවණ මදි නිසාමයි කොච්චර බණ කිව්වත්, රෑ දවල් දෙකේ කොච්චර බණ ඇහුවත් මේ හිත කෙලෙස් වලින් මිදෙන්නේ නැත්තේ. මෙක්කම් මේ සඳහා මේවා අතහැරලා ටිකක් හරි මේ බණ භාවනාවල නිරත වෙන්න ඕනේ කියන අදහස එන්නේ නැත්තේ කෙලෙස් ප්‍රමාණය වැඩි නිසා. එබඳු කෙනාටත් එන්න නිරන්තරයෙන් දාන ආදී පින්කම් කරමින්, නිතර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින්, සාකච්ඡා කරමින්, සිල් ගුණ පුරමින් කටයුතු කරනකොට එබඳු කෙනාගෙත් නුවණ ටික ටික පහළ වෙනවා. ඉතින් ඒ නිසා ඊටාම පහත ඉන්න කෙනාටත්, ඉහළම ඉන්න කෙනාටත් තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රමාණය අනුව ප්‍රයෝජනෙ ගන්න පුළුවන් ඊටාම වටිනා ශාසනයක්. ඉතින් ඒ නිසා මේ ශාසනයේ වේගෙන් විකෘති වෙනවා, අතුරු දහන් වෙනවා. ඒ නිසා සමහර විට අපෙන් පස්සේන પરම්පරාවට ලැබෙන්නේ සමහර විට විකෘති ශාසනයක් වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ නිසා අපි තවම නිර්මලව පවතින නිසා අපි මේකෙන් ඉක්මනටම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කළා, ඒ සඳහා එළඹිලා ශාසනය තුල කටයුතු කරන්න නම් අපිට දුක කියන එක යම් ප්‍රමාණයකට හරි අවබෝධය වෙන්න ඕන. දුක්ඛෝප නිසා සද්ධා කියලා මේ ධර්මයේ සඳහන් වෙනවා. දුක තේරෙනකොට තමයි ශ්‍රද්ධාව උපදින්නේ. ඒ සද්ධාවෙන් තමයි අපිට මේ ශාසනයේ මුල් බැසගන්න, පිහිටන්න, පැමිණෙන්න, කෙලවරක් කරන්න, ශාසනයේ නිරූපද්‍රිතව ඉදිරියට ගුණධර්ම වැඩෙන්න හැම එකටම මේ ශ්‍රද්ධාව කියන එක පදනම. මුලද අවසානයේද මැදද කියන මේ තුන් හැම අවස්ථාවකම මේ ශ්‍රද්ධාව අපිට උපනිෂ්ඨ වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් අපි මේ කුරුණුවන් කෙරෙහි අප්‍රමණ සද්ධාව භක්තිය ඇති කරගන්න ඕනේ. සමහර අයට ඒක ස්වභාවයෙන්ම පිහිටලක් තියෙනවා. ඒක ලොකු ලාභයක්. නැති අය සද්ධා ගුණ ධර්මයන් ඇති කරගන්න ඕනේ. එනිසා පින්වතුනි මේ දුක අවබෝධ වෙන්න ඕනේ කියපු කාරණාව අපිට විඳින්න තියෙන දුකක් අද වර්තමානයේ අපිට පෙනෙන දුක බලලම කෙනෙකුට අවබෝධ කරගන්න වෙනව නම් මේක ඇතැම් අයට එහෙම පෙනෙන මට්ටමේ දුක නැහැ. දෙවිය ලෝක බක්ම ලෝක ගත්තත් එයාලට අහන්න දකින්නවත් දුකක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු වශයෙන් ගත්තත් මෙයාලට මේ දුක කියන එක ඇතැම් අයට තියෙනවා. ලෙඩ දුක් කරදර බාධක පීඩාවන් තියෙනවා. නමුත් ඇතැම් අයට නැහැ. බොහෝම පෙර පිනින් සැපින් සතුටින් කාලය ගත කරනවා. ඒ දුක කියන කාරණාව දැනෙන්නවත් නැති මනුස්ස ජීවිතයක් තියෙනවා. එබඳු අයට එතකොට එන්න බැරි වෙනවා. එනිසා පින්වතුනි මේ ශාසනයේ මේ දුක කියන එක පෙන්වුවේ පවතින දුකකටම නෙවෙයි. අපිට උපදින්න තියෙන මහා දුක් ගොඩක් තියෙනවා. මහා දුක් හන්දරාවක් තියෙනවා. ඒක ප්‍රමාණයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකේ කෙලවරක් නැහැ. මේ රාග දේශ මොහ සහිත සත්වයන්ගේ දුකේ කෙලවරක් පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක විද්‍යාමාන දුකක්. අපිට තියෙන දුකක්. ඒ කිව්වේ දැන් අපිට අද මේ වෙලාවේ ඔළුවේ කැක්කුම නැති වුණාට තමන් ඔළුවේ කැක්කුමින් මිදිලා නැහැ. කං කැක්කුම ඔළුවේ කැක්කුම ලෙඩ දුක් කරදර ඇතිීමේ දුකෙන් දැන් පීඩා නොවිද්දට මේ දුක් වලින් තමන් මිදිලා නැති බව තමන්ට වැටහෙන්නේ. ඒ වගේම අද අපි මහලු භවයේ දුකෙන් මිදිලා නැහැ. ජරාවටපත් වෙලා පණුව ගහලා සමහර විට ලෙඩ ඇඳේ වැටිලා ඉන්න පුළුවන් දුකක් අපිට තියෙනවා. ඒ දුක අපිට තියෙනවා. දැන් අපිට ආවෙලා නැති වුණාට ඇවිල්ලා නැති වුණාට ඒ හේතු ටික තියෙනවා නම් ඒ ඵලයාගේ ඉපදීම ඒකාන්තයෙන් තියෙනවා. ඒ නිසා මේ ජීවිතය ගත්තාම ඒ දුක ඇති එකක් අපිට විඳින්න වෙන දුකක් තියෙන එකක්. ඒකට අපිට මුහුණ දෙන්න වෙනවා. අද පැමිණිලා නැති වුණාට මේ ජරා දුක මරණ දුක ආදී මේවා අපිට එනවා. කුමක් නිසාද? ඒ හේතු සම්පත් මේ ස්කන්ධ පංචකයේ තියෙන තාක්කල් මේ කබලින්කාහාරයෙන් හැදිච්චි මේ කුණු පොකොටස් ටික ධාතු ටික මේ රූපය තියෙන තාක්කල් ඒ දුක් ටික උරුම කම් කියන්න වෙනවා. ඒ නිසා මේ දුක් අපි ගාව තියෙනවා. මේ දුක අපෙන් තවම නිරුද්ධ වෙලා නැහැ. සංසාරේ නිවන් දකින්න තාක්කල් මේ දුක අපි පසුපස එනවා කියන එකත් අපි ඒ විදිහටත් දුක තේරුම් ගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අපි ප්‍රේතෙක් වෙලා විඳින්න තියෙන දුක. වැසිකිලි වලක අසූචි කන ප්‍රේතෙක් වෙලා විඳින්න තියෙන දුක. නිජ්ජාම තන්නි කාලකංජික කියන මේ අසුරනිකාය ප්‍රේතගොල ප්‍රේතලෝකවල බුද්ධාන්තර ගණන් සාපිපාසා විඳින්න දුක් විඳින්න පුළුවන්. ඒ දුක අපි ගාව තියෙනවා. ඒක නිරුද්ධ වෙලා නැහැ. ඇයි තියෙනවා කියලා කියන්නේ ලෝභ දේශ මොහ තියෙන තාක්කල් කෙලස් තියෙන තාක්කල් මේ දුක් අපිට තියෙනවා. ඒවා අපිට එන්න පුළුවන්. ඒ නිසා සංසාරේ උපදින්න තියෙන මහා දුක අපිට නුවණින් අරමුණු කරන්න පුළුවන්. බුද්ධ ශාසනයක් නොලැබිච්ච කාලෙක ධර්මයේ පුරුදු කරලා නැති කෙනෙකුට මේවා ඒකාන්තයෙන් ස්පර්ශ වෙන්න පුළුවන්. ඒ නිසා මේ හේතු තියෙන නිසා ඒ දුක්ඛයාගේ ඉපදීම ඒ ඵලයාගේ ඉපදීම ඒකාන්තයෙන් වෙනවා. ඒක අපි තේරුම් අරගෙන ඒ නිසා අද මේ පොඩි සැපක් අත්හරිනවා අනාගතයේ විඳින්න තියෙන මහා දුකකින් මිදීම සඳහා අද යම් පොඩි සැපයක් අපි අත්හරිනවා. ඒක තමයි බුද්ධිමත්කම කියන්නේ. ඒ නිසා දුක විඳලා ඒක අත්දැකලා තේරුම් ගන්න ශාසනයක් නෙවෙයි. ඇත්තට එහෙමත් පුළුවන්කම තියෙනවා. නමුත් අර වගේ අපිට පැමිණෙන්න තියෙන දුක විඳින්න තියෙන දුක ඒකාන්තයෙන් මට උරුමයි. ඒ දුකෙන් මම මිදෙන්න ඕනේ. ඒ නිසා මේ ලාමක වූ తాවකාලික මේ සම්මුතිය අපි ගොඩනගාගත්තු මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන අඹු දරුවන් ආදී මේ සම්මුති తాවකාලික ලෝකෙට මම ඕනෑවට වැඩිය කාලේ නාස්ති කරගන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් එහෙම අදිෂ්ඨානය ඇති කරගත්තොත් එයාගේ ජීවිතයෙන් එක පේන්න තියෙනවා. ඒ නිසා හැමෝ මේ කාරණාව හිතට තියාගන්න, අදිෂ්ඨාන කරගෙන අපි මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න. ඉතින් අද මම බොහෝ විට ධර්ම දේශනාවන් තුළ මේ ආධුනික අය පුරුදු නැති අය ඉන්න හින්දා බොහෝ විට මේ ධර්ම දේශනාව සරල කරා. නිතරම කියපු දෙයම නැවත නැවත කියන්න වුණා. නමුත් අද ටිකක් මේ මොකද ගැඹුරින් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්න නිසා අද කියන්නේ ටිකක් ගැඹුරු ධර්මයක්. ඉතින් ඒ නිසා මේක මුල ඉඳන් නිවන දක්වාම සම්පූර්ණ වෙච්ච දේශනාවක් හැටියට මේ දේශනාව මම පවත්වන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා හැම දිනම බොහොම උවමනාවෙන් ඕනෑකමින් අහන්න වෙනවා මේක. සමහර කෙනෙකුට මේක නොතේරෙන්න පුළුවන්, ගැඹුරු වෙන්න පුළුවන්. පුළුවන් තරම් සරල කරන්න උත්සාහවත් වෙනවා. නමුත් මේ අපි සරල කරනවා කියලා කියන එක තුල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක තමන්ගේ දහම් දැනුමේ අඩුපාඩුකම නිසා තේරෙන්නේ නැහැ මිසක් ඒක ධර්මයේ වරද නෙවෙයි. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා කොහොමත් මේ ලෝකෝත්තර ධර්මයේ කියන එක ගැඹුරුයි. ඒක ගැඹුරු නිසාමයි අපිට ඒ අපේට තේරෙන්නේ නැත්තේ. අපි ඉන්න මට්ටමට එහා ගියපු එකක්. ලෝකෙන් එතර වෙච්ච දෙයක් නිසා. අපි දන්න මට්ටමේම යවනම් අපිට තේරෙනවා. නමුත් ඒ වගේ තැනක නෙවෙයි. අපි දන්න මට්ටම කියන්නේ සසර. ලෝකේ යන පැත්ත, වැරදි පැත්ත. ඒ නිසා නොදන්න දේ අපිට ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් අහගන්න. ඉතින් මෙතනදී මං ගාථාවක් මාතුකා කරා. යතා සංකාත ධම්මා යතා සේකා පුතුයිද ඉරියං මේ පුට්ටෝ පබ්බෝහි මාරිසාති කියලා. ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ දිනක් සැරියුත් මහරහතන් වහන්සේ අභිමුඛයේදී ප්‍රකාශ කරා, දේශනා කරා. සාරිපුත්ත, මම පරායන වග්ගේ අජිත කියන මානවකයාට මම කෙටියෙන් නිවන කුළු ගන්වලා කරපු මේ ධර්මපරියාය විස්තර වශයෙන් අර්ථයේ කෙසේ දත යුතුද කියලා මේ විදිහට සරුත් මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයක් විමසුවා. අපි කෙටියෙන් ගාථාවේ තේරුම ගත්තොත් යතා සංඛාත ධම්මා කියලා කියන සංඛාත කියලා කියන්නේ ධර්මීය සාත් කරගත්තු කල කිස ඉවර වෙච්චි ප්‍රතිඵල ලබාගත්තු පුද්ගලයාගේ තත්වයක්. යතා සේකා පුතුයිද මේ ශාසනයේ හික්මෙන මාර්ගඵල ලබන්න උත්සාහවත් වෙන වෙරදරන කෙනාගේ මාර්ගයක් ප්‍රතිපදාවක්. අපි සරලව කෙටියෙන් කිව්වොත් නිවන් දැකලා රහත් වෙලා ඉන්න රහතන් වහන්සේගේ ප්‍රතිපදාවත් රහත් වෙන්න උත්සාහවත් වෙන සේක කියලා කියන්නේ හික්මෙන හික්මෙන්ද උත්සාහවත් වෙන කෙනාගේ ප්‍රතිපදාවත් මාර්ගයත් ප්‍රකාශ කරන්න කියලා දේශනා කරන්න කියලා මේ අජිත කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේකට කෙටියෙන් උත්තරයක් දුන්නා. ඒ උත්තරේ මේ වෙලාවේදී මං සඳහන් කරේ නෑ. මේ ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරපු ගාථාව තමයි මං මාතෘකා කරේ. නමුත් මේක විස්තර වශයෙන් පෙන්නනවා සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්න කිරීමේ. මේකට ලස්සන නිදහනයක් තියෙනවා. මේ අජිත කියන මානවකයාගේ ඒ කතා ප්‍රවෘත්තියේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා භාවාරී කියලා තවුසෙක්. මේ භාවාරී තවුසා ධ්‍යාන ලබලා අරූපාවචර ධ්‍යාන දෙකක් ලබලා ආකින්චඤ්ඤායතන බලාපොරොත්තුෙන් සවැත් නුවරින් දකුණු දිසාවේ රාජ්‍ය දෙකක් අතර නදියක් තියෙනවා. අන්නේ නදිය අසල ගෝදාවරී කියන මේ නදිය අසලට ගියා ආරාමයක් කරගෙන ඉතුරු ධ්‍යාන ලබා ගන්න කියලා. මෙහෙම ලබා ගන්න ගියන් පස්සේ මේ තවුසා නිසාම මහා පිරිසක්, දායක පිරිසක්, පවුල් පිරිසක් ගොඩ නැගුණා. ගොඩ නැගිලා මේ තවුසට ලැබිච්ච පිරිකර මේවා එකතු කරලා දවසක් මහා යාගයක් දුන්නා. දානයක් දුන්නා. දීලා මේ තවුසා ආපහු මේ ආරාමයට පැමිණියන් පස්සේ තවත් එක්තරා බමුණෙක් ආවා. දූවිලි ඇඟේ තැවරිලා හැඩපළු ගෙතිති කෙස් ඇතුව දත්වල කහට මැලියම් බැඳිලා විරූප වෙච්චි විකෘති ස්වරූපයකින් බමුණෙක් ආවා. ඇවිල්ලා මේ බහවාරි තවුසගෙන් ඉල්ලනවා මට රුපියල් කහවණු 500ක් දෙන්න කියලා ඉල්ලුවා. ඒ වෙලාවේදී තවුසයිකින් මේ බ්‍රහ්මණයා දැකලා කතා කරලා අසුන් පනවලා බමුණ මංගාව තිබුණු දේ යාගයේ වෙනුවෙන් කැප කරා. මංගාව දැන් කිසිදු මුදලක් ඔබට දෙන්න නැහැ කියලා කිව්වා. මේ වෙලාවේ මේ බමුණ බ්‍රහ්මණයා රාපු ආගන්තුක බ්‍රහ්මණයා යමෙකුට ඉල්ලන දේ නොදුන්නොත් ඒ පුද්ගලයා තව දින 7කින් ඔහුගේ මුදුන පැලෙල මුදුන හිස් හත් කඩකට පැලේවා කියලා ශාප කළා. එයා එක එක මල් ටිකක් ගෙනැල්ලා පහන් ටිකක් තියලා මෙහෙම එක එක මේ විජ්ජාවක් වගේ කරලා එහෙම කරලා අර වගේ ප්‍රකාශයක් කරා. යමෙක් ඉල්ලන දේ දුන්නේ නැත්නම් ඔහුගේ තව දින 7කින් මුදුන හත් කඩකට පැලේවා කියලා ප්‍රකාශ කරලා ගියා. ඒ වෙලාවේ ඉඳන් මේ බ්‍රහ්මණයා බාවාරි තවුසට නිින්ද යන්නේ නැහැ. ධ්‍යානයේ හිත ඇලෙන්නේ නැහැ. හිත දුකටපත් වෙලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ හිත කැමති දේවතාවියක් එතන ඉඳලා මේ දේවතාවිය කතා කරලා කිව්වා, තාපසතුමනි, ඔය ආපු බමුණ කූට තවුසේ. එයා මුදුන දන්නෙත් නැහැ, මුදුන පැලීම දන්නෙත් නැහැ. මුදුන හා මුදුම පැලීම දන්නේ නැහැ මේ තවුසා කියලා. ඊට පස්සේ මේ බාවාරයි තවුසා, එහෙනම් මට මුදුන හා මුදුන පැලීම මට කියලා දෙන්න කියලා. අනේ තවුස්තුමනි, මම ඒක දන්නෙත් නැහැ. ඔක්කාග කුලේ ඉඳන් ශාක්‍ය කුලේ නික්ම පැවිදි වෙලා රහත් භාවයට පත් වෙලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න දසබල ජාරි චතු වේසාරජ්‍ය ඥානයෙන් පරතෙරට පත් වෙච්ච සියලු ධර්මයන්ගෙන් පරතෙරට ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ මේක දන්නවා, උන්වහන්සේගෙන් අහගන්න කියලා. ඒ වෙලාවේදී කොහි උන්වහන්සේ වැඩ ඉන්නවද කියලා තොරතුරු විමසාලා ඒ දෙවියතුරු දහම් වෙලා ගියා. ඒ තොරතුරු ටික කිව්වා. ඒ වෙලාවේ මේ බාවාරි තවුසා ඒ වෙනකොටත් තමන් ගෝලයෝ අතවැසියෝ 500ක් හදලා තිබුණා. ඒ 500 අතර ශ්‍රේෂ්ඨ ශිෂ්‍යෝ 8 8 දෙනෙක් විතර හිටියා. එයාලා තමයි අජිත, ඊට පස්සේ තව හිටියා මෙත්තේය කියලා. ඔය වගේ 8 දෙනෙක් හිටියා. පරායන වර්ගයේ ඔය සුත්ත නිපාතේ ඒ පිළිබඳව විස්තර තියෙනවා. ඉතින් මේ අර ප්‍රධාන ශිෂ්‍යයන් කැඳවලා කියනවා, ලෝකේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුද්ධ කියන වචනය ඇහෙනකොටත් මහා පුදුමාකාර සතුටක් ඇවිල්ලා අර සියලු ශෝකය දුක තුනී වෙලා ගිහිල්ලා අර ශිෂ්‍යයන් කැඳවලා කියනවා, ඔබලා වහා ගිහිල්ලා ඒ උතුමන් වහන්සේ හම්බෙලා මගෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ අහගෙන ඉන්න. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රශ්න ටිකත් අහන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී මේ ශිෂ්‍යයෝ කියනවා, ස්වාමීනි, අපි කොහොමද බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ, කොහොමද බුදුයි කියලා දැනගන්නේ? අපේ වේදයේ එන මේ 32 මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මේ පුරුෂ ලක්ෂණ යම් කිසි කෙනෙකුගේ 32ම පිහිටලා තියෙනවා නම් ඔහු ගිහි ගේ හිටියොත් මුළු පොළොවම දිනාගත්තු ධර්මයෙන් රජ කරන සක්විති රජ කෙනෙක් වෙනවා. ඔහු ගිහි ගේ ඇතරලා ගියොත් ඒකාන්තයෙන් ඔහු ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. ඒ නිසා ඔබ මේ 32 මහා පුරුෂ ලක්ෂණ විමසන්න. ඒ විතරක් නෙවෙයි, ඔබ ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හිතින් ප්‍රශ්න විමසන්න. වචනයෙන් කියන්න එපා. වචනයෙන් කතා කරලා මේකයි ප්‍රශ්නේ කියලා කියන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ මූණ දිහා බලන්න, හිතින් ප්‍රශ්න අහන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් නම් අනාවරණ ඥානයේ තියෙනවා නම් උන්වහන්සේ ඔබට සියලු දේ විවර කරලා දෙයි. තවද මගේ ආයුෂය, ගෝත්‍රය, මගේ ශිෂ්‍යයන් පිරිස, මගේ පුරුෂ ලක්ෂණ පිළිබඳවත් විමසන්න කියලා. මේ බහවාරි තවුසටත් මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබිලා තියෙනවා. ඉතින් මේ ටික අහගෙන මේ ශිෂ්‍යෝ සියලු දෙනා 8 දෙනාම ගියා. ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා 32 මහා පුරුෂ ලක්ෂණ දැකලා බොහෝම සතුටටපත් වෙලා මේ බ්‍රහ්මණයා විසින් ප්‍රශ්න අහනවා. ඔබ වහන්සේට නමස්කාර කරමි කියලා හිතින් ප්‍රශ්න අහනවා. මගේ ගුරුවරයාගේ නම මොකද්ද? ආයුෂ කොතෙක්ද? ශාස්ත්‍රයේ මොනවද? පුරුෂ ලක්ෂණ කෙතෙක් තියෙනවද? ඔහුට අසවැසියන් කී දෙනෙක් ඉන්නවද කියලා ප්‍රශ්න අහනකොට ඔබේ ගුරුවරයාගේ නම භාවාරි ගෝත්‍රයෙන් භාවාරි ගෝත්‍රයෙන් යුක්තයි. ඔහු 121 වයස් මහා පුරුෂ ලක්ෂණ තුනක් පිහිටලා තියෙනවා. ඔහු අතවැසියන් 500ක් ඉන්නවා. ත්‍රිවේදයේ පරප්‍රාප්තයට ගිහිල්ලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විසඳනවා. මේක අහගෙන ඉන්න අයට විසඳුම ඇහෙනවා, ප්‍රශ්නය ඇහෙන්නේ නැහැ. ඉතින් හැමෝම බලනවා කවුරු හරි බමුණේ බ්‍රාහ්මණේ කියන්නේ දිව්‍ය ලෝකෙන් දෙවියෙක් හෝ ඇවිල්ලා ප්‍රශ්න අහනවද? එහෙම නැත්නම් අරු රූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මෙක් හෝ ඇවිල්ලා ප්‍රශ්න අහනවද? කාට මේ ප්‍රශ්න වැටහෙනවද කියලා එක එක්කෙනා කතා බහ කරනවා. ඉතින් මේ ඔන්න ඔය අජිත කියන මානවකයා විසින් අන්න ඒ වෙලාවේ ඔය ප්‍රශ්න ටික අහලා බුදුරජාණන් වහන්සේ අවකාශ දුන්නන් පස්සේ අහපු ප්‍රශ්නයක් තමයි ඔන්න යතා සංඛාත ධම්මා යතා සේකා පුතුයිද කියන ඔන්න ඔය ගාථාව. රහත් වෙච්චි නිවන් දැකපු උතුමන් වහන්සේගේ ප්‍රතිපදාවත් නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනාගේ මාර්ගයත් ප්‍රතිපදාවත් ඉරියව් පැවැත්මත් මට දේශනා කරන්න. මේකට බුදුරජාණන් වහන්සේ බොහෝම කෙටියෙන් උත්තර දුන්නා. මහා නුවණක් කියන ඒ අජිත මානවක තුමා කෙටියෙන් කියන දේ අවබෝධ කරගත්තා. ඉතින් මේක මෙහෙම ගෙවිලා ගියන් පස්සේ දිනක් සැරියුත් මහරහතන් වහන්සේගෙන් විමසනවා බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කාරණාව. මම එදා අජිත මානවකට කෙටියෙන් ගාථාවක් දේශනා කරපු එකේ විස්තර කෙසේ දත යුතුද කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේගෙත් ඒ වගේම නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනාගේ මාර්ගයත් පිළිවෙල මොකක්ද කියලා අහපුවා. පළවෙනි වතාවට අහනකොට සරියුත් මහරහතන් වහන්සේ නිස්සබ්ද වුණා. දෙවෙනි වතාවත් අහනවා, සාරිපුත්ත මම එදා කෙටියෙන් දේශනා කරපු ඒ ගාථාවේ විස්තර වශයෙන් කෙසේ දත යුතුද? දෙවෙනි වතාවත් නිස්සබ්ද වුණා. තුන්වෙනි වතාවටත් අහනකොට නිස්සබ්ද වුණා. මේ අටුවාවේ මේ පිළිබඳව විස්තරයක් කරනවා. මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ විමසමින් සිටියේ බුදුරජාණන් වහන්සේ කුමන න්‍යායකින් කුමන පරියායකින් මේ ප්‍රශ්නට විසඳුම බලාපොරොත්තු වෙනවද? ඉතින් නිවන් දකින පිළිවෙල නම් ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන් මේ වගේ නොයෙක් න්‍යායන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මොන න්‍යායකින්ද? මම කෙසේනම් බුදුරජාණන් වහන්සේ ඒ අදහසට අනුවම උත්තර දෙන්නද කියලා මේ වගේ සිතුවිලි හිතමින් හිටියා. ඒකයි උත්තර දුන්නේ නැත්තේ කියන කතාව මේ අට කතාවේ විස්තර කරලා පෙන්නනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කරුණ නුවණින් දැකලා යම් උදව්වක් කරනවා. බුදුරජාණන් වහන්සේ න්‍යාය අල්ලලා දෙනවා. භූත නිදන්ති සාරිපුත්ත පස්ස සීතේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්නේ ඒක කියනකොටම සරියුත් මහරහතන් තේරුම් ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ ආන්නේ මෙන්න මේ බඳු න්‍යායකින්. පංච උපාදානස්කන්ධය කියන න්‍යායෙන් තමයි මේ ප්‍රශ්න අහන්නේ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඊට පස්සේ සරියුත් මහරහතන් මුලින්ම නිවන් දකින්න උත්සාහවත් වෙන අද අපි මේ ඉන්න පිරිසගේ පටන් අරහත් මාර්ගයේ දක්වා සියලු දෙනාගේම පිළිවෙත තමයි මේ අහන්නේ හික්මෙන කෙනාගේ. සේක කියලා කියන්නේ හික්මෙන කෙනා කියන අර්ථය. සේක කියන එක පද තුනක් බෙදනවා. සේක, අසේක, නේවසේක, නාසේක කියලා. සේක කියලා කියන්නේ හික්මෙනවා කියන අර්ථය. අසේක කියලා කියන්නේ හික්මිලා ඉවරයි. කවුද? රහතන් වහන්සේ. හික්මිලා ඉවරයි. නේවසේක, නාසේක කියලා කියන්නේ හික්මෙන්න උත්සාහවත් වෙන්නේ නැහැ, හික්මිලත් නැහැ. ඒ බඳුවයක් තියෙනවා. සාමාන්‍ය මුකුත් දහමේ කටයුතු කරන්නේ නැති, සිල් ගුණ පුරන්නේ නැති ඒ අය තිරිසං අපාය, ප්‍රේත ලෝකවල ඉන්න අයගේ පටන් මනුස්ස ලෝක, දිව්‍ය ලෝකවල මේ දහමක් නැතුව ඉන්න සියලු දෙනාමයි තී නෙවසේක නාසේක හික්මෙන්නෙත් නෑ, හික්මිලත් නෑ කියන කොටස. දැන් බුදුරජාණන් සරියුත් මහරහතන් වහන්සේ මුලින්ම විසඳන්නේ හික්මෙන කෙනා. නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනාගේ ප්‍රතිපදාව. හරිම වටිනා ගාථාවක් මේ ත්‍රිපිටකයේ මෙබඳු දහම් කාරණා අඩුයි. ශුන්‍යතාපටි සංයුක්ත නිවනම කුළු ගන්නපු ප්‍රතිපදාව මතු කරලා දුන්නු තැනක් මේක. ඒ වගේ සූත්‍ර බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර මේ සූත්‍ර පිටකේ පුරාවට තැන් තැන් වල තියෙනවා. ඒවා තේරුම් ගන්න ඕනේ. ඒවා අපි තේරුම් ගන්න ඕනේ කියලා කියන්නේ ඒවා අපි හොයලා විමසලා ගන්න ඕනේ. ඉතින් එහෙම ගැඹුරු සූත්‍ර පිටකේ තැන් තැන් වල තියෙනවා. එබඳු ඉතා ගැඹු ගම්බීර වූ නිවනම පෙන්වන සූත්‍රයක්. ඒ නිසා මේ සූත්‍රයේදී සම්මුති දේශනාවක් නෙවෙයි, පරමාර්ථ වශයෙන් නිවන් දකින්නම අදාළ කරගත්තු දේශනාවක්. ඒ නිසා මම මේ සූත්‍රයේ දේශනා කරන්න අදහස් කරේ හැමෝම නිවන් දකින්න උත්සාහවත් වෙන පිරිසක් කියන අදහස. ඉතින් ඒ වගේම එබඳු අදහසක් එහාට මෙහාට වැනි හෝ තිබ්බනම් මේ වෙලාවේ අදිස්ථාන කරගන්න මේ දේශනාව මං හොඳ හැටි අහලා හොඳට තේරුම් අරගෙන නිවන් දැකීමේ වැඩපිළිවෙලට යොමු වෙනවා. ඒ සඳහා මං මේ දේශනාව අහන්න ඕනේ කියන අදහස ඇති කරගන්නවා. සරුවත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා, භූත මිදන්ති බන්තේ පස්සති, භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති, භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය දිස්වා, භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. තදා ආහාර සම්භවಂತಿ බන්තේ පස්සති. තදා ආහාර සම්භවಂತಿ බන්තේ සම්මප්පඤ්ඤාය දිස්වා ආහාර සම්භවස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. තදා ආහාර නිරෝධාය බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති. තදා ආහාර නිරෝධා සම්මප්පඤ්ඤාය දිස්වා නිරෝධ සම්භවස්ස නිරෝධ ධම්මස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ඒවං කෝ බන්තේ සෙක්කෝ හෝති. මේක තමයි සේක පුත්කලයාගේ ප්‍රතිපදාව කියලා මේ සරුවත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කර දේශනා කරා. මේකේ අපි ඉස්සරෝම මේක තමයි අපිට අවශ්‍ය ටික. මේ ටික අපි ලෙහා ගමු. රහතන් වහන්සේගේ පිළිවෙල ඇත්තට මේක අපි සාමාන්‍ය ප්‍රමාණය දැනගත්තාම ඇති. ඉතින් මේක අපිට අවශ්‍ය අත්‍යවශ්‍ය දැනගත යුතු එක. ඒ නිසා මම මේකට තමයි වැඩි කාලයක් දෙන්නේ. අපි පදෙන් පදේ බලමු මේක අවස්ථා කීපයක් මේකේ තියෙනවා. මුලින්ම තියෙන පදේ තමයි භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති. එක එක අවස්ථාවක්. භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය දිස්වා. තව අවස්ථාවක්. සම්මප්පඤ්ඤාය දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති කියලා. ඒ ගාථාවේ එක කොටසක් අරගෙන ඇතිවීමේ කොටස මුල් කොටස මේකට අපි කියලා කියනවා දික්ටි විසුද්ධිය කියන අවස්ථාව, නාම රූප පරිච්ඡේද අවස්ථාව, විදර්ශනා භූමිය කියන කොටස ඔය තියෙන්නේ. ඊට පස්සේ නිරෝධයේ පැත්ත තියෙන්නේ ඊළඟ කොටස. ඒක අපි ඊට පස්සේ කතා කරමු. මේකේ කොටස් තුනක් තියෙනවා. හොඳින් ආගන්න. ඉස්සරෝම කිව්වා භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති. හටගත් දේ මනානුවණින් දැක්ක යුතුයි මුලින්. ඒක මනා නුවණින් දැක ඉස්සරලා අහගෙන මනා නුවණින් දැක ඒ ධර්මයන්ගේ කලකිරීම නොවැළීම මිදීම පිණිස කටයුතු කළ යුතුයි කියලා අවස්ථා තුනක් තියෙනවා. එතකොට මෙතන භූත කියන શબ્දය ගත්තොත් මේ භූත කියලා කියන අපි අහලා ඇති මේ පිරිත් කියන කොට එහෙමත් අපිට ඇහිලා තියෙනවා මේ වචන භූත පුබ්බම් වික්කවේ දේවාසුර සංගාමෝ කියලා. ඒ මොකේද දජග්ග සූත්‍රයේ තියෙනවා. එතනත් මේ භූත කියලා කියනවා. ඒ වගේ තව තැනක් හම්බ වෙනවා අපිට. භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහය චත්තාරෝමේ වික්කවේ ආහාරෝ කියලා. මානේ මේ ආහාර හතරක් තියෙනවා. භූතානං වා සත්තානං තිතියා කියලා. ඒ වගේ තැනුත් තියෙනවා. ඒ වගේ මේ භූත කියන සබ්බේ මෙතනත් කියනවා භූත මිදන්ති බන්තේ කියලා. මේ භූත කියලා කියන්නේ හටගත් පවතින සත්‍ය වශයෙන් ඇති කියන අර්ථය. අතන දැන් භූත පුබ්බං භික්ඛවේ කියලා කියපු තැන මහණෙනි පෙර ඌ දෙයක් වෙච්චි දෙයක් මහණෙනි නුඹලට කියමි කියලා තමයි එතන මේ භූත කියන වචනේ හඟවන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ තව චවතනක දේශනා කර චත්තාරෝ මේ භික්ඛවේ ආහාර භූතානං වා සත්තානං තිතියා කියලා. මේ ආහාර හතරක් තියෙනවා. භූතානං කියලා කියන්නේ හටගත් ඉන්න ජීවත් වෙන ඇති සත්වයන්ගේ පැවැත්ම සඳහා කියන එක එතන විද්‍යාමාන භාවයේ තමයි මෙතන මේ භූත කියන වචනෙන් හඳුන්වන්නේ. ඒ වගේ මම මෙතන මේ ගාථාවේ භූත මිදන්ති බන්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙතන භූත කියලා කිව්වේ සත්‍ය වශයෙන් ඇති පරමාර්ථ වශයෙන් තියෙන විද්‍යාමාන වූ ධර්මයන් මුලින්ම අපි දැනගන්න ඕනේ කියන එක. නිවන් දකින්න කෙනා, නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනා ලෝකයේ කියන අපිට හම්බෙන ලෝකයේ තුල සත්‍ය වශයෙන් ඇති ධර්ම ටික ඉස්සරෝම දැනගත යුතුයි කියන එක පෙන්වන්නේ. ඒක සුතමේ ඥාණයෙන් අපි දැනගත යුතුයි. මේක පස්සති කියලා සඳහන් කරේ. පස්සති කියලා කියන්නේ දැනගන්නවා. සුතමේ ඥානයක නුවණින් අපිට වැටහෙන ප්‍රමාණයකින් දැනගන්න. එතකොට විද්‍යාමාන වූ දේ කියනකොට එතන ඇති දේ කොටස් දෙකක් තියෙනවා. ලෝකේ සම්මුති වශයෙන් ඇති දේකුත් තියෙනවා. අපි ලෝකේ මේ අඹ දරුවෝ, ඉඩකඩන්, යාන වාහන, ගෙවල් දොරවල් මේ තියෙනවා ඇතයි කියන සම්මතයේ තියෙනවා. ඒ වගේම තව ඇත්තක් තියෙනවා. ඒක සම්මුති සත්‍ය නෙවෙයි පරමාර්ථයක්. සත්‍ය වශයෙන්ම තියෙන පරමාර්ථ වූ ඇත්තක් තියෙනවා. අද අපි දැනගන්න ඇත්ත ලෝකයේ තුල පැවැත්ම සඳහා ඇත්තක්, සත්‍යයක්. දැන් අම්මලා තාත්තලා, ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන කියලා මේ දේවල් තියෙනවා කියලා අපි ඇත්ත කියන එක ලෝකේ ඇත්තක්. හැබැයි මේක පරමාර්ථ ඇත්ත නෙවෙයි. ඒක අපි මවාගත්තු, ගොඩනගාගත්තු, පනවාගත්තු ඇත්තක්. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, දැන් ඔබට මේ පේන කණුව, මේ ශාලාවේ පේන කණුවක් පේනවා. මේ කණුවක් තියෙනවා කියන එක ඇත්තක්. දැන් අපිට ඉදිරියේ පේන මේසය, ඔරලෝසුව, වටාපිට, කෝප්පේ කියන මේවා අපි තියෙන දේවල්, ඇති දේවල්. මේ බොරු නෙවෙයි කියන එක අපි ලෝකෙ පිළිගත්තු දෙයක්. නමුත් මේක අපි සම්මුතියේ පනවාගත්තු දෙයක්. අපි මේ සම්මුතිය ඇතුළෙම මේක ඇත්තක්ද කියලා බලන්න ගියොත් කණුව කියන එක අපි තියෙන දෙයක් හැටියට දැක්කොත් සත්‍ය වශයෙන් කණුව කියලා මුකුත් අපිට ලැබිලා නැහැ. තියෙන මොනවද එතන? තින්ත ටිකක්, වැලි ටිකක්, සිමෙන්ති ටිකක්, එක්ක කම්බි ටිකක්, ගඩොල්, වැලි, සිමෙන්ති, ඔහොම ටිකක් තමයි අපිට හම්බෙන්නේ. එහෙනම් කණුව කියලා අපි හිතාගත්තු තැන සම්මුති වශයෙන් හෝ තිබිලා තියෙන්නේ වෙන ටිකක්. ඒවා ටික එක එක විදිහට එකතු වෙනකොට අපි එක එක නම් පනවනවා. බිච්චි, ගෙවල්, කණු, තාප, ගොඩ නැගිලි කියලා මේ වගේ මේ ද්‍රව්‍ය කාරණා එකතු වෙනකොට අපි පනවාගත්තු දේවල්. ඒවා තමයි අද මේ ලෝකේ සම්මුති සත්‍ය කියලා කියන්නේ. ඒක සම්මුතියේ ඇත්තක්. ඒක හැබැයි අවිද්‍යාව තුළ කෙලෙස් සහිත රාග දේශ මොහෝ ඇතුව සසරේ යන ඇත්තක්. හැබැයි යෝකේ යහපත අයහපත තියෙනවා. ඕකේ අපි සම්මුති සත්‍ය තුළ අපි දන්නවා පින, කුසලය, අකුසලය මේ දෙපැත්තම තියෙනවා. මෙතන මතු කරන්නේ ඔය ඇත්ත නෙවෙයි. මෙහෙම අපිට ලෝකයක් හම්බෙන තැන පරමාර්ථ වශයෙන් පවතින්නේ දේ මොනවද කියලයි අපි දකින්නේ. කෝපයක් මේසේ හම්බෙන තැන, එහෙම නැත්නම් අපිට සත්ව පුද්ගල භාවයෙන් මිනිස්සෙක්, ස්ත්‍රියක් හම්බෙන තැන අපි ලෝකේ ඇත්ත, දරුවෝ, ස්ත්‍රී පුරුෂයෝ, අම්මලා තාත්තලා ඉන්නවා කියලා. නමුත් මෙතන පෙන්නනවා මේ සම්මුතිය තුළ පරමාර්ථ වශයෙන් ඇති දේ දකින්න ඕනේ භාවනා කරන යෝගියා. පරමාර්ථ වශයෙන් පවතින ඇත්ත. මේක තමයි අමාරුම දේ. ඇති කරගත යුතුම අමාරුම දේ. හැබැයි නිවන් දකින කෙනා අනිවාර්යයෙන්ම දැකගත යුතුම අවස්ථාවක්. මේකට අපි තව නමක් කියනවා, ලස්සන වචනයක් අටුවාවේ, විදර්ශනා භූමිය කියලා. මේක මේ අවිද්‍යාවෙන් මුලා වෙලා මෝඩකමක් තුල සම්මුතිය ඇත්ත කරගෙන ඉන්න කෙනාට වටහලා දෙන්න හරිම අමාරු. ඒක හරියට උපමාවක් වශයෙන් කියනවනම් දෙමළ දන්නේ නැති කෙනෙකුට දෙමළ විතරක් දන්න කෙනෙක් විසින් අපි තේරෙන විදිහට කිව්වොත් සිංහල දන්න කෙනෙකුට දෙමළ භාෂාව විතරක් දන්න කෙනෙක් දෙමළෙන් මොන හරි දෙයක් කියලා දෙන්න යනවා කියමුකෝ. අපි මාර්ගයක් පිළිබඳව එහෙම නැත්නම් මොන හරි බඩු මුට්ටුවක් හදන හැටි පිළිබඳව කියලා දෙන්න ගියොත් මොන තරම් අමාරුවක්ද ඒක. ඒක වෙහෙසට විඩාවට පත්වන ඇයි මෙලව දෙයක් තේරෙන්නේ නැති නිසා. අන්න ඒ වගේ තමයි මේ පරමාර්ථ සත්‍ය කියන එක ආධුනික කෙනාට කොච්චර කිව්වත් වැටහෙන්නේ නැහැ. කොච්චර මේකේ ඇත්ත පෙන්නලා දුන්නත් අර හුරු කරපු පුරුද්දමයි එන්නේ. පුරුද්දමයි. අපි ඒක ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇත්ත කියන එක සත්‍ය වශයෙන් පවතින දේ කියන එක අපි සත්ව පුද්ගල භාවයෙන් සලකන තැන සත්‍ය වශයෙන්ම තියෙන්නේ නාම රූප දෙකක් කියලා. ඒ නාම රූප අපි ස්කන්ධ වශයෙන් මේ දේශනාවට අනුකූලව බෙදුවාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ. ඔය පහ තමයි සත්වයා පුද්ගලයා කියන තැන තියෙන්නේ. ඕක තමයි ඇත්ත. ඕක බොරු කරන්න බෑ. ඔය ධර්මතා පහක් තියෙන තැනක අපි ස්ත්‍රිය පුරුෂයා දරුවා ඥාතීන් හිතයිසී කියලා මේ ස්කන්ධ පහට පණවාගෙන පැනවීම ලෝකේ කරගෙන ඉන්නේ. එතකොට මේ ඇත්ත නාම රූප දෙකක් කියන එක අපි කෙටියෙන් ගත්තොත් එතන රූපේ හැටියට පෙන්වන්නේ මේ අපි කන බොන ආහාරයෙන් හටගත්තු මේ කෙස්ලොම් නියදත් හම්මස්නහර මගේ කියලා ගන්න මේ රූප කාය. ඒකට අපි කියන රූපය කියලා. ඒක ඇසුරු කරගෙන පවතින අපිට වේදනා දැනෙනවා, සිතුවිලි දැනෙනවා, සැප දුක් දැනෙනවා, ලෝභය, ද්වේෂය ආදී මේ සිතුවිලි දැනෙන බව, හැඟීම් පහළ වෙන බව, මේ ඔක්කොම නාම ධර්ම. ඒවා වේදනා සංඥා සංකාර විඥාන ටික නාම. ඔන්න නාම රූප. මේ නාම රූප දෙකක් පමණයි තියෙන්නේ අපි පුද්ගලයේ කියලා පවතින තැන. පුද්ගලයේ කියලා කියන තැන. කියන එක දැකගත යුතුයි මුලින්ම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ මේක බුදු නුවණින් දැකලා මේ සම්මුතිය බිඳගෙන එතන පවතින පරමාර්ථ ධර්ම ටික මතු කරගත්තා. ඒක එක එක න්‍යායන් තුලින් සත්වයන්ට වැටහෙන විදියට දරා ගන්න පුළුවන් විදියට ඉන්ද්‍රියන්ගේ නානත්වය anu ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සමුපාද ආදී මේ පරමාර්ථ ධර්ම ටික නොයේක් න්‍යායන් වලට කඩලා අපිට කර්මස්ථාන හැටියට පෙන්නවා මේ පරමාර්ථ ධර්ම ටික ස්පර්ශ කරගන්න මතු කරගන්න. පුද්ගලයේ දකින්න තැන අපි දකින්න ඕනේ එතන රූපයේ වශයෙන් එක්කෝ කුණුප කොටස් ටිකක් එකතු වෙලා තියෙනවා කියලා. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ හා ඒහා බැඳුණු උපාදාය රූප ටිකක් රාසි වෙලා තියෙනවා කියලයි දැක්ක යුත්තේ. ඕක තමයි අපි දැනගත්තේ නැති වුණාට ඇත්ත. ඔන්න ඕක මතු කරගන්න කියලා කියන්නේ මුලින්. ඒ ටිකයි ඒ රූපේ ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටික. වේදනා සංඥා සංකාර විඥාන ටික මේ නාම ධර්ම ටිකයි මතු කරගන්න කියලයි කියන්නේ. ඉතින් අන්නේ ඒ ටික මතු කරගන්න විවිධ කමඨහන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා අපි භාවනා කරන අය වශයෙන් නිවන් දකින්න උත්සාහවත් වෙන අය වශයෙන් මේ විදර්ශනා භූමිය සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ සඳහා අපි මේක විසුරුණු මනසකට එදිනෙදා වැඩ කටයුතු කර කර ඉන්න එහාට මෙහාට දුවන මනසකින් මෙතන මම කියලා කියන තැන තියෙන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ වායෝ ධාතු කියන ධාතු ටිකක් කියලා කොච්චර කිව්වත් ඒ මනසට තේරෙන්නේ නැහැ. ඇයි ඒ කෙලෙස් වැඩි ආශ්‍රව වැඩි නීවරණවලුයි මනස වැහිලා තියෙන්නේ. අන්න ඒ නිසා. ඒ වගේම මෙතන අපි පුද්ගලයා කියන තැනක මේ මම මගේ කියලා ගන්න පුළුවන් දේවල් ටිකක් නෙවෙයි. අසුභ අසාර වූ පිළිකුල් වූ කුණුප කොටස් ටිකක් පිරිලා මේකේ තියෙන්නේ කියලා බලන්න කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් හැබැයි ඒක ඇත්ත. නමුත් මේ ඇත්ත අපිට තේරෙන්නේ නැහැ. අනන්ත ජාති සංසාරයක් අපි පුරුදු කරලා තියෙනව මේකට මම කියලා බලලා, මගේ කියලා බලලා මේ පුරුද්දම බලගත් වෙලා තියෙනවා. ඒ නිසා මේක හරි අමාරු දෙයක්. ඒ අමාරු දේ හරි තේරුම් ගන්න අපිට න්‍යායක් වෙන්නවා. ඒ නිසා මහණෙනි නුඹලා මුලින්ම ඔය හිතේ දුවන ගති, කෙලෙස් ගති, මනස ආවරණය වෙලා තියෙන මේ අධික රාග දේශ මොහ ටිකක් යටපත් කරගෙන ඉන්න කියලා පෙන්නනවා. ඒ සඳහා අපිට මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාවක්, ආනාපාන සතියක් වගේ මුලින් කරලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන මේ හිත එහාට මෙහාට දුවන ගති නතර කරගන්න. ඒ නිසා අපි හොඳට මෛත්‍රී භාවනාවක හෝ බුදු ගුණ භාවනාවක හරි හිත තැම්පත් කරගෙන හිත සමාධිමත් කරගත්තාම අන්න අර හිතේ ඇවිස්සීලා තියෙන කෙලෙස් ටික යට යනවා. හරියට බොරදිය බඳුනකට ඉංගිනියට ටිකක් තලලා දාලා ටිකක් වෙලා ඒක කලත්තන්න පටන් ගත්තොත් අර දියේ මිශ්‍ර වෙලා තියෙන බොර ගතිය සියල්ලම මණ්ඩි මඩ ගතිය ඔක්කොම අඩියට බැහැලා වතුර පැහැදිලි බවට පත් වෙනවා. පතුල පේන ස්වභාවයට භාජනයේ පතුල පේන ස්වභාවයට පත් වෙනවා. අන්න ඒ වගේ අපේ හිතත් සමත කමඨාණක මෛත්‍රී හෝ බුද්ධානුස්සතිය හෝ ප්‍රසාදනීය කර්මස්ථානයක හිත පුරුදු කරාම හිත පිට යන්න දෙන්නේ නැතුව හිත එක එක අරමුණු වල යනකොට මේවා මගේ හිතේ හිත කෙලෙසන නී හිත නිවන ආවරණය කරලා දාන හිත අකුසලයෙන් පුරවලා දාන දුකටපත් කරන මේ කෙලෙස් සිතුවිලි ටිකක් කියලා දැක දැක ඒ විතරක් අයින් කර කර අර බුද්ධාලම්බන බුද්ධානුස්සතියේ හෝ මෛත්‍රියේ හෝ හිත නැවත නැවත පිහිටවන්න උත්සාහවත් වෙනවා. මේකත් අමාරුයි. නමුත් ඒක නැවත නැවත කර කර නිතර නිතර කර කර කෙලෙස් වලට නිග්‍රහ කර කර කෙලෙස් වලට හිත ඉඩ දෙන්නේ නැතුව මේක කාලයක් කරනකොට අර කමඨහණේ හිත බැස ගන්නවා, හිත තැම්පත් වෙනවා, නීවරණයන්ගෙන් හිත මිදිලා හිත යමක් දකින්න පුළුවන් තත්වෙට හිතපත් වෙනවා. අන්න ඒ වෙලාවට හිත මෙනෙහි කරන්න කියනවා මෙන්න මේ නොපෙනෙන පරමාර්ථ ධර්ම ටික දැනගන්න. ඊට පස්සේ අපි තැම්පත් වූ හිතෙන් කෙනෙක් මේ කයේ තියෙන්නේ මේ මම මගේ කියලා ගත්තු තැන තියෙන්නේ කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට ඇට මිදුළු වකුඩු වකුගඩු අක්මා දලඹු පෙනහළු ආදී කොටස් වශයෙන් ඒ වගේම කෙල සෙටු කෙල සොටු සැරව දහදිය කඳුළු අසූති මලමූත්‍රා ආදී වශයෙන් කුණුප කොටස් ටිකක් තියෙනවා මිසක් මේකේ පුද්ගලයෙක් නෑ නේද කියලා හොඳට විමස විමසල එක එක කුණුප කොටස අරගෙන අරගෙන මේක මම කියලා කොතෙන්දද පණවන්නේ? එම් මේ ටිකට මම කියලා කිව්වා, මගේ කියලා කිව්වා, මේ මගේ කියන්න සුදුසුද? මේක මම කියන්නේ කෙස්සොල පුද්ගලයෙක් ඉන්නවද? ලොම් නිය දත් හම් මස්නහර කොතනද මේ පුද්ගලයා ඉන්නේ? මම ඉන්නේ කොතනද කියලා නොනැති කෙනා විමස විමසා බලනකොට එයාට පේනවා කුණුප කොටස් ටිකක්ම තියෙනවා සත්වයේ පුද්ගලයෙක් කියන අදහසක් විතරක් අපි ගාව තියෙනවා. නමුත් ලං කරගන්න තියා දුරින්ම දුරු කළ යුතු අපවිත්‍ර වූ අසාර වූ කොටස් ටිකක් නම් තියෙනවා කියන නුවණේ නායකට. එතකොට එයාට පුද්ගලයෙක් නෙවෙයි පුද්ගලයෙක් කියන තැනක කොටස් ටිකක් පේන්න ගන්නවා. වෙන වෙනම පවතින කොටස් ටිකක් එකතු වෙලා තියෙනවා. ඒ හැඩයට සටහනට අපි හිතේ එක එක අදහස් ඇති කරගන්නවා. මොකද එකම කුණුප කොටස් ටිකට අපි විවිධ අදහස් ඇති කරගන්නවා. කෙනෙක් ඒකට තාත්තා කියනවා, කෙනෙක් දරුවා කියනවා, කෙනෙක් මිත්‍රයා කියනවා, කෙනෙක් මගේ හතුරා කියනවා, කෙනෙක් අර හාමුදුරු නමක් කියනවා, තව කෙනෙක් පූජකයෙක්, මුදලාලි කෙනෙක්, ගොවියෙක්, වෛද්‍යවරයෙක්, මේ වගේ නොයේක් දේවල් මේ කුණුප කොටස් ටික එක එක ආකාරයෙන් හඳුනනවා. කොයි ආකාරයෙන් හැදුනත් එතන තිබිලා තියෙන්නේ අර ටික ඔක්කොම සම්මුති ටිකක් පවතින්නේ කුණුප කොටස් ටිකක් නේද කියන එක හොඳට වැටහෙන්න ගන්නවා. ඒක නැවත නැවත හිත සමාධිමත් කර කර බලන්න බලන්න තමන්ට වැටහෙන්න ගන්නවා. මෙන්න මේ අවස්ථාවට කියනවා මනා නුවණින් දකිනවා කියලා. දැන් මේ කියපු ටික පස්සති කියලා අහගන්න ටික. දැන් ඔය අහගත්තට තවම වැටහෙන්නේ නැහැ. මේක මම හැටියටමයි වැටහෙන්නේ. ඊට පස්සේ බලන්න ගියත් මේ කෙස් කියන එක පුද්ගලයෙක් නෙවෙයි, අසුභ අසාර වූ පිළිකුල් වූ කුණුපු කොටසක් කියලා බලන්න ගියත් ඒත් මගේ කෙස් කියලාමයි එළඹ සිටින්නේ. ඒ කාලයක් අපි පුරුදු කරලා තියෙන නිසා. එහෙම වැටහෙන කොටත් අපි හිතට දෙන්න ඕනේ නෑ, ඒක මට හිතෙන හැටි. මම ඒ පුරුදු කරලා තියෙන හැටි. නමුත් මෙතන තියෙන්නේ ආහාරයෙන් හටගත්තු, ප්‍රත්‍යයෙන් හටගත්තු අනාත්ම වූ කොටස් ටිකක්, පිළිකුල් වූ කොටසක්. මේ කෙස් කියන එකත් කඩලා කඩලා වෙන් කරලා බලනකොට මේ කෙස් කියන සම්මුතියත් අතුරුදහන් වෙලා යනවා. රූප කොටස් ටිකක් රාසි වෙලා තියෙනවා කියන නුවණ එයාට එන්න ගන්නවා. අන්න ඒ විදිහට එයාට යම් දවසක මගේ මම කියන පුද්ගල භාවය අතහැරිලා මේ කය දිහා බලනකොට ආහාරයෙන් හටගත්තු කොටස් ටිකක් කියලා වැටහෙන්න ගන්නවා නම් එයා අන්න දැක්කා කියලා කියනවා. යටපත් වෙලා යම් ප්‍රමාණයක කෙලෙස් යටපත් වෙලා එයා දැනගත්තා, දැන් දැක්කා. අන්න ඒ අවස්ථාවට තමයි කිව්වේ භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය දිස්වා කියලා. ඒක මනානුවණින් දැක කියලා කියන ඔය අවස්ථාවට. ඒ නිසා මුලින්ම පවතින දේ භූත වූ, හටගත් වූ, පවතින විද්‍යාමාන වූ දේ ඉස්සරෝම අපි අහගන්නවා. අහගෙන ඒක හිත සමාධිමත් කර කර මනානුවණින් දකිනවා. මේක අපි පළමුවෙන්ම කරන්න ඕනේ පියවර. මේක දකින්නේ නැතුව කවදාවත් එහාට යන්නත් එපා, යන්නත් බෑ. ගියොත් එයා මංගුලාවටපත් වෙනවා. මොකද එයා ඊට පස්සේ එයා මේ අනාත්ම වූ ධර්මයන්ගේ නෙවෙයි එයා තිලක්ෂණයෝ හේතුඵල ධම වඩන්නේ, පුද්ගලයෙකුගේ, කෙනෙකුගේ කෙස් ලොම්නිය. මගේ කෙස් අනිත්‍යයි අසාරයි කියලා තමයි එයාට හම්බෙන්නේ. ඇයි එයා මුල් අවස්ථාව කඩාගත්තේ නැහැ? මේක තමයි මම කියලා පණවන මේ සම්මුතියේ බිඳගත්තේ නැහැ. ඒ නිසා එයාගේ ඉදිරි සියලු භාවනා ඥාන පියවර දුස්සහිත වෙනවා. ඒ නිසා මුලින්ම අපි යෝග කරන්න උත්සාහවත් වෙන්න ඕනේ පවතින දේ දකින්න. ඒ විදිහට රූපය අපිට කුණුප කොටස් වශයෙන් හෝ දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ ශරීරයේ තියන්නේ ඒ කොටස් ටිකම අරගෙන කෙස් ලොම් නියදත් හම්මස් ආදී මේ කොටස් ටික පඨවි ධාතු කොටස්, තද ගතිය ලක්ෂණ කොට ඇති, තද ගතිය ස්වභාව කොට ඇති කොටස් ටිකක් නේද කියලා බලනවා. ඒ වගේම වැගිරෙන, ගලන, ඇලෙන ආදී මේ කොටස් ටික, ඒ අපි ගත්තොත් කෙල, සෙම, සොටු, සැරවාදී මේ කොටස් ටික ආපෝ ධාතු කියලා බලනවා. ඊට පස්සේ අපේ ශරීරයේ තියෙන දවන, තවන, දිරවන කොටස් ටික තේජෝ කියලා බලනවා. මේවා මේ පින්තුන් දන්න හින්දා මම ඒවා විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒ කර්මස්ථාන වශයෙන් අපි හොඳට ඒවා අහලා තියෙන නිසා. මම මේ වෙලාවේ න්‍යාය විතරයි මේ කියන්නේ. පස්සේ අපිට පුළුවන් ඒවා නොදන්නා කෙනෙකුට සාකච්ඡා ස්වරූපයෙන් අහගන්න. ඊට පස්සේ හමන, පිම්බෙන මේ අතපය එහාට මෙහාට කරන වායෝ ධාතු ස්වභාවයක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස වාතය, අංගමංගානුසාරී වාතය ආදී මේ වායෝ කොටස් ටික. මේ කොටස් ටික හොඳට අරගෙන මේ මම මගේ කියලා ගන්න ශරීරය තුළ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ටිකක් කියලා බලන්න. ඒකත් අර විදිහට හොඳට හිත සමාධිමත් කරගෙන අපේ ශරීරයට දැනෙන තද ගතිය, ඒ තද ගතිය අරමුණු කරලා ඒ තද ගතිය දැනෙනකොට මේ පඨවි ධාතුයි කියලා තීරණය කරනවා. ඒ වගේම රස්නි ගතිය, සීතල ගතිය දැනෙනකොට මේ තේජෝ ධාතු කියලා අපි තීරණය කරනවා. අතේ තද ගතිය, කකුල් වල තද ගතිය, මේ බාහිර දේවල් වල තද ගතිය කියලා අපි අර සම්මුතියට ගැට ගහන්නේ නැතුව මේ තද ගතිය ටිකක්, රස්නේ ගති ටිකක්, ඒ වගේම හමන, පිම්බෙන, හැකිලෙන, සෙලවෙන ගති ටිකක් වායෝ ධාතු කියලා අපි කියලා කියනවා. තේරෙන විදිහට හුලං කියලා අපි කියනවා. පස්දිය, ගිනි සුලං කියලා මේක අතීතයේ තේරෙන විදිහට මේ හතරට නම් දීලා තියෙනවා. අන්න ඒ විදිහට ධාතු ටිකක් කියලා ස්වභාව ටිකක් හැටියට දකිනවා. ඒකත් අර සම්මුතිය බිඳගෙන අපි දකිනවා. එනිසා අපි උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේ ඉදිරියෙන් තියෙන කෝප්පේ වතුර භාජනය ගත්තොත් මේකේ අපි දනින්නේ සම්මුති වශයෙන් ලෝකයා මේක තද ගතිය හැටියටත් දකිනවා. ඇහුවොත් මේක තද දෙයක්ද උණුසුම් දෙයක්ද කියලා නෑ, තද දෙයක් මේක. වැගිරෙන දෙයක් නෙවෙයි කියලා අපි දන්නවා. හැබැයි ඒ දන්නේ අපි මේ කෝප්පේ තද ගතිය හැටියට, පීරිසියේ තද ගතිය. මේක මුලාවක්. එහෙම ලෝකේ හැමෝම දන්නවා. එහෙම බයක් නෙවෙයි මේ දකින්න කියලා කියන්නේ. කෝප්පේ කියන ආකල්පෙන් මිදිලා මේ තද ගතිය කියන එක ස්වභාව ධර්මයක්. මේ කෝප්පේ කියන තැන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ටිකක් යම් ආකාරයකින් රාසි වෙලා තියෙන්නේ. ඒ රාසි වෙච්ච හැඩේට අපි කෝප්පේ කියන පැනවීම කරා. කෝප්පේ ධාතු නෙවෙයි, ධාතුව කෝප්පෙත් නෙවෙයි. මේ ධාතුවට අපි දීපු පැනවීමක් පමණයි. ඒ නිසා සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තියෙන්නේ ධාතු ටිකක් පමණයි කියලා නුවණින් එයා දකින්න උසාවත් වෙනවා. මේක අපි ඉදිරියේදී තව විස්තර වශයෙන් නොතේරෙන අයට සාකච්ඡා කරගමු. ඒ විදිහට එයා රූපේ උන් ඔය විදිහට දකිනවා. ඊට පස්සේ අපට අපි මේ පුද්ගල භාවයෙන් සලකන, මේ සත්ව පුද්ගල වශයෙන් සලකන මේ ශරීර දේ තුළ ඉඳගෙන අපිට අහනවා, දකිනවා, දැනෙනවා, දැනගන්න ස්වභාවයක් තියෙනවා. යම් ප්‍රමාණයේ හැඟීම් මාත්‍රයක් පවා දැනෙන අල්ප මාත්‍රෝ ස්වභාවයක් පවා ගත්තත් මේ හැම දැනීමක්ම, දැනගැනීමක්, පෙනීමක්ම රූපෙක දකින්න පුළුවන්කමක් නැහැ. අපි හිතනවා ඇහැට පේනවා, කනට ඇහෙනවා කියලා මෝඩකමක් තියෙනවා. එහෙම දැනෙන කෙනා අය හිතනවා ඇහැ කියන තැන තියෙන්නේ මේ හම්, මස්, නහර, ලේ, පිත, සරවාදී මේ කොටස් ටිකක්. ඉතින් මේ පේන එක සිවියට පේනවද, හමට පේනවද, ලේ වලට පේනවද, නහර වලට පේනවද, එතන තියෙන මස් වලට පේනවද? එහෙම නැත්නම් ධාතු වශයෙන් බලන කෙනා එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ටික. පඨවියටද පේන්නේ, ආපෝවටද පේන්නේ? අන්න එහෙම බලනකොට ඇහැට පේනවා නෙවෙයි, ඇහැට දකින්න බෑ. එහෙනම් මේ පෙනීම කියන සිද්ධිය කොහාටද වෙන්නේ? කොතනින්ද වෙන්නේ? හිතෙන් කරන්නේ. චක්කු විඥානයේ නැමැති හිතටයි මේ දර්ශනය පේන්නේ කියලා එයා නාම ධර්ම ටික ටික මතු කරගත්තා. ඒ නිසා දැක්වෙන අපිට සැප දුක් වේදනාවක් තියෙනවා. ඒක වේදනාව හැටියටත් ඒ පෙනෙන දේ අපි අහවල් දේ කියලා වෙන් කරලා හඳුනා ගන්න බව. ඒක මම හඳුනා ගන්නව නෙවෙයි, සංඥාව නැමැති සිතුවිල්ලේ ස්වභාවය, චෛතසික ධර්මයේ ස්වභාවයක්. ඒක සංඥාව, පුද්ගලයෙක් නෙවෙයි. ඒ පිළිබඳව අපි විමසන බව, කල්පනා කරන බව, සිතුවිලි ඇති කරගන්නා බව සංකාරය. මේ ඔක්කොම අනාත්ම වූ ධර්මතා ටිකක්. මේ නාමයයි රූපයයි දෙක එකට එකතු වුණාම අපිට යමක් පේනවා කියලා කියනවා, යමක් ඇහෙනවා කියලා කියනවා. ඒ නිසා අපි මෙන්න මේ නාම ධර්ම ටිකත් මතු කරගන්නවා. ඒකත් අපිට රූපය හොඳට මතු වෙච්ච කෙනාට ඊට පස්සේ අර රූපෙට පේනන බව වේදනාවල් ගැට ගහන්නේ නැහැ. අපි කියමු උදාහරණයක් වශයෙන් කකුලේ කැක්කුමක් එනකොට එයා මේ කැක්කුම කකුලට අයිති කියලා ආරෝපණය කරන්නේ නැහැ. ඒක රූපෙට අයිති කියලා හිතන්නේ නැහැ. ඒ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් එතන තියෙන හම්මස් නහර වලට කැක්කුම දැනෙන්නේ නැහැ. එහෙනම් මේ රූපේ ඇසුරු කරගෙන පවතින හිතට දැනෙනවා නේද මේ වේදනාව කියලා. ඒ විදිහට රූපෙන් වෙන් කරලා අර නාම ධර්ම ටික බලනවා. ඒ විදිහට මෙයා මේ නාම ධර්ම ටික 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 වටහාගෙන නාම රූප දෙක වෙන් කර කර බලන්න උත්සාහවත් වෙනවා. ඒක මුලින්ම අපිට අපේ ශරීරය තුළින්ම පටන් ගන්නවා. තමන්ගේ ශරීරයට දැනෙන වේදනාවන් හොඳට වේදනාවක් අරමුණු කරගෙන මේක දිහා අපි බලලා තියෙන්නම මට කැක්කුම දැනෙනවා, කකුලේ කැක්කුම, ඔළුවේ කැක්කුම, අතේ කැක්කුම, කොන්දේ කැක්කුම කියලා අපි මේ රූපෙට ගැට ගහලාමයි බලලා තියෙන්නේ. මෙන්න මේ ගැට ගැහිල්ල ලැහෙනවා. අර වේදනාව දැනෙන තැන හොඳට අරමුණු කරගෙන එතන තියෙන රූපයේ ස්වභාවය අරගෙන මේ රූපෙට මේ කිසිවක් දැනෙන්නේ නැහැ, ඒක අනාත්මයි, පත්වේ පුද්ගලයෙක් නෙවෙයි. එහෙනම් මේ ස්පර්ශය නිසා අනාත්ම වූ වේදනාව නැමැති ධර්මයක් නේද මේ හටගෙන තියෙන්නේ. වේදනාවක් වේදනාවක් කියලා හොඳට වේදනාව අරමුණු කරන්න පුළුවන් පුරුදු වෙනවා. සත්ව පුද්ගල භාවයෙන් තොරව අනාත්ම අදහසින් යුක්තව අරමුණු කරන්න පුළුවන්. ඒ විදිහට වේදනාව, සංඥාව, සංකාරය, ඒ වගේ පෞද්ගලික ලක්ෂණ තේරුම් අරගෙන අරමුණු කරන. අන්න එහෙම අරමුණු කරන් දඟලනකොට, උත්සාහවත් වෙනකොට, අර මෝඩකමින් අහිත අයින් කර 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 මේක දකින්න උත්සාහවත් වෙනකොට, එයා අර පුද්ගල භාවයේ පනපු ඒ ගතිය ටික ටික ගෙවිලා ගිහිල්ලා එයාට පුද්ගලයේ කියලා හම්බෙන තැන නාම රූප දෙකක් පවතිනවා කියන නුවණ එනවා. එහෙම නැත්නම් යමක් පේනකොට, යමක් ඇහෙනකොට එයාට නුවණක් එනවා. අහවලා කතා කරා, මට ඇහුණා, මට බැන්නා කියලා නෙවෙයි, මේ හේතු ප්‍රත්‍ය නිසා නාම රූප දෙකක් ඉපදිලා කියලා දකින්න. එහෙම ටික ටික දකින්න උත්සාහවත් වෙන්න ඕන. මේක ඇත්තට ගැඹුරු වෙන්න පුළුවන්. සමහර අයට මේක කිසි දෙයක් තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් හැබැයි නිවන් දකින්න නම් මේ ටික තේරුම් ගන්නම ඕනේ. මෙහිට එහා සරල කරන්න බෑ. ඊට ඒ වගේම මේක අතහැරලා වෙන කෙටියෙන් යන්න පුරුවන් වෙන උපක්‍රමයක් නැහැ. හරියට දහන් මගේ කෙනෙක් යනවා නම් අනිවාර්යෙන් මේ නාම රූප දෙක මතු කරගන්න ඕනෙමයි, අත්‍යවශ්‍යමයි. ඒක තමයි මෙතනදී බුදුරජාණන් සරුවත් මහ රහතන් වහන්සේ මේ මතු කරලා දෙන්නේ. මුලින්ම පවතින ඇත්ත දැකිය යුතුමයි. භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති. මුලින්ම තියෙනේ දකින්න ඕනේ. ඊට පස්සේ දෙවනි පියවර කියනවා, තදා ආහාර සම්භවಂತಿ බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති කියලා. අන්න ඔය නාම රූප ටික දැක්කට පස්සේ, ඒක මේ පහසුවෙන් නෙවෙයි, කෙනෙක් කාලයක් උත්සාහවත් වෙලා ඒක ප්‍රායෝගිකවත් උත්සාහවත් වෙමින් ඒක එදිනෙදා කටයුතු වලත් මේකම කර කර නාම රූප වශයෙන්ම දකින්න උත්සාහවත් වෙනවා. නාමයේ ටික පැත්තකින් තබන්න මුලින් අපි රූපය හොඳට දකින්න උත්සාහවත් වෙමු. මේ කුණුප කොටස් ටික පුද්ගලයෙක් වශයෙන් දකින්නේ නැතුව කුණුප කොටස් ටිකක් හැටියට දකින්න හොඳට උත්සාහවත් වෙන්න. හැම වෙලාවෙම මේක උත්සාහවත් වෙන්න, භාවනා කර කර හිත සමාධිමත් කරක උත්සාහවත් වෙන්න. පසුව ඒ ඇති වෙච්ච නුවණ සිහි කර කර එදිනෙදා කටයුතු කරනකොට අපිට මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට මේ පුද්ගල භාවයන් වැටහෙනකොට ඒ හැම තැනකම ඒ කෙලෙස් ආරමුණු කරගෙන පුද්ගලයෙක් වශයෙන් වැටහෙනකොට නෑ, මෙතන තියෙන්නේ කුණුප කොටස් ටිකක්, ධාතු ටිකක් කිය බල 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 මේ විදියට හිත සම්මාදිට්ඨිය පිහිටවන්න, සම්මාදිට්ඨිය සමාදම් කරවන්න, හිත එයි පුහුණු කරන්න. ඒක තමයි අපි භාවනා කරනවා, සම්මාදිට්ඨිය වඩනවා, ආර්යෂ්ටාංග මාර්ගයේ වඩනවා, නිවන් දකින්න පුරුදු වෙනවා කියන්නේ ඔන්න ඔය වැඩපිළිවෙලට. ඒක අපි අමාරු කෙනා නැවත නැවත අහලා හරි තේරුම් අරගෙන මේ ටික කරන්න ඕනේ. ඊට පස්සේ දෙවනි පියවර කිව්වා, ඕක දැක්කන් පස්සේ තදා ආහාර සම්භවಂತಿ. මේක දැක්කට, ධාතු ටිකක් හැටියට, කුණුප කොටස් ටිකක් හැටියට දැක්කට මේක තියෙන දේවල් හැටියට කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ නිසා මේවා තියෙන දේවල් නෙවෙයි, මේ කුණුප කොටස් ටික කවුරු හරි නිර්මාණය කරපු මවපු දේවල් නෙවෙයි, මේවා ආහාරයෙන් හටගatti කියලා දකින්න කියලා. ආහාර කියන වචනේ විවිධ අර්ථ තියෙනවා. සාමාන්‍ය අපි මේ කන බොන, බත් පාන්, කව්පි මුං යට ආදී මේවටත් ආහාර කියන වචනේ කියනවා. ඒකත් ආහාරයක් තමයි. ඇයි මේවට ආහාර කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවට ආහාර කියලා කියන්නේ ඒ ධර්මෝලින් ඵලයක් උපද්දවන නිසා ආහාරය කියන. ආහාර තීතිකෝ භික්ඛවේ ආහාරා උච්චති කියලා. පාලි වචනේ මට හරියට මතක නෑ. සිංහල අර්ථය ගත්තොත් ඵලයක් ගෙන එන නිසා මේකට ආහාර කියලා කියනවා. එතකොට මේ අපි ආහාරය හැටියට ගන්න මේ බත් පාන්, කව්පි මුං යට ආදී මේ වගේ අපි තුල නිරුද්ධ වෙච්ච, විනාශ වෙලා ගියපු රූප කලාප නැවත උපද්දවනවා. ඕජට්ටමකං රූප කලාපං ආහාර තීතිකෝ භික්කවේ ආහාරෝ කියලා. මේ කබලින්ක ආහාරයට ආහාර කියන්නේ මේ ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප හදන නිසා මේ බත් ආදී මේවට අපි ආහාර කියනවා. දැන් අපි ආහාර ගත්තේ නැති හිටියොත් කය කලාන්ත වෙලා කුසගිනි ඇවිල්ලා ඇඟට පණ නැති වෙන්නේ ඇයි? දැන් මුලින් තිබුණු අර පණ ගතිය තිබුණා කියලා කියන හොඳ රූප කලාප ටිකක් මේ ශරීරේ තිබුණා. දැන් ඒවා නිරුද්ධ වෙලා අතුරුදහන් වෙලා ගිහිල්ලා. දැන් ඒකට අපි කියනවා බඩගිනි කියලා කියනවා. ඇඟට පණ නැහැ කියලා කියනවා. ආහාර ටිකක් දුන්නාම ආපව අර නිරුද්ධ වෙච්ච විනාශ වෙලා ගිය රූප කලාප වෙනුවට අලුතෙන් රූප කලාප උපද්දවනවා. අන්න දැන් ඇඟට පණ ආවා කියලා කියනවා. කුසගින්න නිවුණා කියලා කියනවා. එහෙනම් මේ යම් යම් ඵල උපද්දවන නිසා මේවට ආහාර කියලා කියනවා. ඒ නිසා මේ ආහාර කියන වචනේ එතකොට අපි දන්නේවට විතරක් නෙවෙයි යම් ඵල ධර්ම උපද්දවන සියලු දේවල් වලට ආහාර කියන වචනේ කියන්න පුළුවන්. අන්න ඒ අර්ථයෙන් තමයි මෙතන ආහාර කියලා කිව්වේ. ඒ නිසා අපි මේ ප්‍රත්‍ය හේතු ධර්මයන් කියන අර්ථයෙන් තමයි මෙතන ආහාරය කියලා කියන්නේ. මුලින් අර මතු කරගත්තු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතාවලට එහෙම නැත්නම් නාම ධර්මයෝ හටගatti මේ ප්‍රත්‍යෙන් කියලා බලන්න කියලා කිව්වා. ඒක තමයි මේ ආහාරය දකින්න මෙහි හටගන්න හේතුව දකින්න ඕනේ දෙවනි අවස්ථාවේ කියලා පෙන්නන. ඒකට අපි කියනවා මුලින් නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේ හේතු ප්‍රත්‍ය දකින්න එකට අපි කියනවා පච්චේ පරිග්‍රහ ඥානය. හේතු ප්‍රත්‍ය දකින්නක අවස්ථා දෙකකට වෙනවා. එකක් තමයි අපි මේ ආධුනික වශයෙන් හේතු ප්‍රත්‍ය දකින්න අවස්ථාවක් තියෙනවා. අපි ගත්තොත් ඒක මේ අපි දැන් කතා කරපු මේ පංච උපාදානස්කන්ධේ රූපයට හේතු මොනවද කියලා අපි බැලුවොත් අපි අහලා තියෙන රූපයට හේතු මොනවද? කම්ම, චිත්ත, ඍතු, ආහාර කියලා හේතු හතරක් පෙන්නනවා. වේදනාවට හේතුව මොකද්ද? ස්පර්ශය. සංඥාවට හේතුව ස්පර්ශය. සංකාරයට හේතුව ස්පර්ශය. ස්පර්ශය නිසායි වේදනාව වටගන්නේ. ස්පර්ශය නිසායි සංඥාව වටගන්නේ. ස්පර්ශය නිසායි සංකාරය හටගන්නේ කියලා අපි මේ ස්පර්ශය කියලා චෛතසික ධර්මයක් තියෙනවා. ඒ ධර්මයාගේ බලයෙන් මේ වේදනාව උපදිනවා. තවත් ගොඩක් හේතු තියෙනවා. නමුත් මේ අවස්ථාවේ අපි ඒ විදිහටයි බලන්නේ. මොකද තවම ඥානීය දියුණු වෙමින් පවතින කෙනා ආධුනික කෙනා මෙයා ගැල ඕලාරික කෙලස් ටික අයින් කරන අවස්ථාව. මෙතනදී මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නේ බොහෝ විට මේ අතීතයේ අපි හිටියා තියනවා කියන දෘෂ්ටි ටික ගැලවෙනවා. අනාගතයේ ඉන්න පුළුවන් තියෙන්න පුළුවන් කියන මේ දෘෂ්ටි ගැලවෙනවා. මේ ගැලවෙලා මෙයාට මේ ප්‍රත්‍යයෙන් හටගත්තු වර්තමාන ධර්ම ටිකක් කියන නුවණ එන්නෙන්න පටන් ගන්නවා මේ ප්‍රත්‍ය බලනකොට. ඒ නිසා අපිට කෙනෙක් පේනකොට මේ ප්‍රත්‍ය බලනකොට ඉන්න කෙනෙක් දකිනව නෙවෙයි. මේ හේතුනිකා සකස් වෙච්ච ස්කන්ධ ටිකක් මේ ඉපදිලා තියෙන්නේ කියලායි දකින්නේ. එහෙමයි හරි දැකීම කියලා කියන්නේ. ඒ නිසා එයා මේ ප්‍රත්‍ය ටික හොඳට බලනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ටිකට. එහෙම නැත්නම් මේ රූපය හැදෙන්නේ කර්මයේ නිසා උපදිනවා මේ රූප. ඍතුව නිසා උපදිනවා. අපි මේ කන බොන ආහාර නිසා උපදිනවා. අපේම සිතුවිලි නිසා මේ රූප උපදිනවා කියලා අපි බලනවා. හිතෙන් රූප උපදිනවා කියලා කොහොමද තේරුම් ගන්නේ? හිතෙන් උපදින රූප ටිකක් පේනවාම අපි ඕලාරික වශයෙන් කඳුළු, කෙල, දහදිය මේ වගේ දේවල් හිතෙන් උපද්දවන්නේ. ඍතු වෙනුත් මේවා උපදිනවා. හිතෙන් උපදින අවස්ථාවක් තියෙනවා. දැන් අපිට මොනවා හරි දුකක් ඇති වෙච්ච අවස්ථාවල ඇස් වලින් කඳුළු ගලනවා. එහෙනම් මේ හිතෙන් මේ කඳුළු කියන රූප ටික ඉපැත්තේ මේ කොහරි කඳුළු ටිකක් තැම්පත් වෙලා තිබිලා ගලාන ආවද? නැහැ. දහඩිය මේ කොහරි ශරීරයේ තියෙනවා ඒවා මේ අවස්ථාවට පිට වෙනවද? නැහැ. අර වගේ අදාළ ඒ හිත උපදිනකොට ඊට අදාළ රූප උපද්දවන. කෙල උපද්දවනවා ඇඹුල් ටිකක් හරි පැණි දස හරි කනකොට කටට කෙල උනනවා. ඉතින් මේවා අපි මම මේ උදාහරණයක් කිව්වේ ඒ සියල්ල මේ වෙලාවේ පැහැදිලි කරන්න බෑ. ඒතකොට මේ දේශනාව මේ ආවරණය කරන්න බැරි වෙනවා. අන්න ඒ විදිහට මේ කම්ම, චිත්ත, ඊතු, ආහාර කියන ප්‍රත්‍යයන් වලින් උපද්දව රූප ටිකක්. නමුත් අපි සම්මුතියේ කියනවා අපි අම්මා තාත්තගෙන් හැදුනේ. අම්මා තාත්තා නිසා අපි ඉපදුනේ කියලා කිව්වට ඒක සම්මුති විහාරය. අම්මා තාත්තා කියන තැනත් ප්‍රත්‍ය ටිකක් තියෙන්නේ, පරිසරයක් තියෙන්නේ. ඒනේ මේ ඒකාන්තයෙන් මේ අනාත්ම වූ කම්මචිත්ත ඊතුවහාර කියන පත්‍යටි තමයි එතන තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට රූපෙට පත්‍ය බලනවා. ඊට පස්සේ වේදනා සංඥා සංකාර වලටත් මේ අහවලා ගහපු නිසා මට වේදනාවක් ආවා, දුකක් ආවා, කකුලේ කැක්කුම මේ නිසා ආවා කියලා නෙමෙයි බලන්නේ. මේ රූප ස්පර්ශය නිසා මේ රූපේ අරමුණු කරමින් වේදනාවක් ඉපදිනවා. දැන් මේ කයේ අපිට වේදනාවක් එනවා නම් එතන තියෙන රූප විකාර වීම නිසා, වෙනස් වීම නිසා එතන ස්පර්ශයක් ඇති වෙලා වේදනාවක් උපදිනවා. මේක මේ කවුරුත් ඇති කරපු එකක් නෙවෙයි. එතන අනාත්ම වූ හේතු ටික මේ ස්පර්ශය නිසා, ඒ තිබුණු රූපයන්ගේ විකාර වීම නිසා එතන වේදනාවක් උපදිනවා. අන්න ඒ විදිහට අනාත්මව මේ හේතු ටිකත් හොඳට බලන්න. තවත් හේතුප්‍රත්‍ය බලන ක්‍රමයක් තියෙනවා. මේ දෙකම මෙතන බුදු සරුවත් මහ රහතන් වහන්සේ අවධාරණය කරනවා. තව අවස්ථාවක් තියෙනවා ඔය විදිහට බලලා. දිනුණු අවස්ථාව වර්තමානයේම හටගත් ධර්මයන්ගේ හේතු බලන ක්‍රමය. දැන් මේ මුලින් බැලුවේ අතීතයේ යම් රූප ටිකක් තිබුණා නම් අපි දැකපු අහපු ඒවද හටගත් ආහාරයෙන් කර්මයෙන් ඍතුවේ. අනාගතයේ යම් රූප ටිකක් උපදිනවා නම් ඒව උපදින්නෙත් ආහාරයෙන් කර්මයෙන් ඍතුවෙන් චිත්තයෙන් කියලා මේ තුන් කාලයටම ගලප ගලප බලනවා මේ මුල් අවස්ථාව. එතකොට මේ තුන් කාලය අනුව ගියපු මෝඩකම දුරු වෙලා අතීතයේ අපි හිටියා, අතීතයේ දේවල් තියෙනවා, ඒ තිබුණු දේවල් ඉන්න කෙනායි දකින්නේ කියන මේ දෘෂ්ටි ගැලවෙලා එයාට නුවණක් එනවා. හේතු ඇති කල්ලි වර්තමානයේ හට ගන්නවා, හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. අතීතේ වුණත් එහෙම, දැන් වෙන්නෙත් එහෙම, අනාගතේටත් එහෙම නේද වෙන්නේ කියලා බලන්න. ඒ විදිහට බලලා ඊළඟ ඒ නුවණ දියුණු වුණාම තව ක්‍රමයක් බලනවා. යා මේ පරමාර්ථ ධර්ම ටික මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහම තව ක්‍රමයකට බලනවා. සම 50 ලක්ෂණ උදේවැය ඥානය කියලා උදේවැය දර්ශනය වශයෙන් ඥානීය වශයෙන් වැඩෙන අවස්ථාවක් තියෙනවා. එතනදී එයා බලන්නේ අතීත අනාගත ඔක්කොම අයින් වෙලා වර්තමාන ස්කන්ධයන්ගේ උදේවැයක් තමයි බලන්නේ. එතකොට එයාට අතීතයේ තිබුණා අනාගතයට තියෙන්න පුළුවන් කියන මේ මෝඩකම් ඔක්කොම අයින් වෙලා වර්තමානයේ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණ එයාට දැන් ඇවිල්ලා තියෙනවා. ඒක වඩ아가ගෙන යනකොට ඊට පස්සේ දැන් එයා බලනවා මේ රූපය හටගත්තේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් කියලා මේ විදිහට බලනවා. වේදනාව හටගත්තේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, ස්පර්ශය නිසා, තණ්හාව නිසා. ඒ වගේම සංඥාව හටගත්තේ අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා, ස්පර්ශය නිසා කියලා. සංකාරයේ හටගත්තේ අවිද්‍යාව නිසා. එතකොට මේ වචන මෙහෙම කිව්වට සංකාරය කියනකොට මතක තියාගන්න සංඥාව සංකාරය කියනකොට අපිට වැටහෙන දේවල්, හඳුනන දේවල් ඈ ඒව අරමුණු කර කර තමයි බලන්නේ. මේ ටික ටිකක් තේරෙන්න පුළුවන්. නමුත් අහගෙන ඉඳලා නැවත නැවත ඒව ගැන දේශනාව අහනකොට වැටහෙන්න පුළුවන් නොවැටෙන අයට. ඉතින් ඒ නිසා නමුත් මම මේ ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපදාව හෝ අපි මෙහෙම ප්‍රතිපදාවක් තියෙනවා කියලා හරි දැනගන්න ඕනේ. ඉතින් නොතේරෙන අය ඉන්න නිසා මේක පිළිබඳව ඉදිරියට යන්න ටිකක් මගේ හිතත් උකටලි වෙනවා. මොකද මේ තේරෙන්නේ නැතු ඇති කියන අදහස නිසා. නමුත් ඉතින් මේ අහගෙන ඉන්න. ඉතින් මේ ඒ විදිහට සංකාරයේ කෙරෙත් ඒවා අපි ප්‍රායෝගික දැනගන්න ඕනේ. සංකාරය කියනකොට වචනයක් නෙවෙයි, මට මොනව හරි හිතෙනවා මේ අවස්ථාවේ. මට හිතෙනවා කියන තැන තියෙන මට ඇති වෙච්ච සිතුවිල්ල, හිතේ යෙදිච්ච සිතුවිල්ල. අන්න ඒ විදිහට දැකලා මේ සංකාරයේ පුදුනේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ එතන සංකාරයක් හැටියට දැක්කේ නැති නිසා. එහෙම නැත්නම් අපි සසරේ පුරුදු කරපු කර්මයක් නිසා මෙහෙම සිතුවිල්ලක් මට ආවා කියලා ඒ විදිහට. තණ්හාව නිසා, ස්පර්ශය නිසා කියලා මේ විදිහට බලනවා. විඥාණයටත් ඒ විදිහට බලනවා. එතනදී අර වේදනා සංඥා සංකාර කියන තැනට ස්පර්ශය කියලා දාලා බැලුවා. විඥානීය කියන තැනට නාම රූප නිසා කියලා බලනවා. හිත උපදින්න ස්පර්ශය කියන කාරණාවෙනුත් උපදිනවා. නමුත් නාම රූප දෙකම නිසා හිත උපදිනවා කියලා අපි මේ කාම ලෝකයේ තුල, රූප ලෝකයේ තුල කතා කරනවා. ඒ නිසා හිතේ ප්‍රත්‍ය බලනකොට අපිට හිතක් උපදිනවා. අදහසක් එනවා, මොන හරි මතක් වෙනවා. මේ මට මතක් වුණා, මට සිහි වුණා, මම දැක්කා කියලා කියන්නේ. නමුත් එතන ධර්ම වශයෙන් ගත්තොත් හිතක් ඉපදිලා. හිතක් ඉපදින් නිසායි මට එහෙම තේරෙනවා කියලා අපිට එහෙම හැඟීම් ඇති වෙන්නේ. ඒ නිසා මේ මම කියන අදහස අයින් කරලා හිතක් ඉපදිලා කියලා එයා දකිනවා. දැක්කහම මේ හිත ඉපදුනේ කොහොමද? අවිද්‍යාව නිසා, කර්මය නිසා, නාම රූප දෙක නිසා, තණ්හාව නිසා කියලා හේතුඵල ධම බලනවා. මේ හේතුඵල ධමෙ දියුණු අවස්ථාව. එතනදී එයාට හම්බෙන්නේ වර්තමානයේ Tamanට උපදින දැනෙන දේවල් ඔස්සේ. එහෙම බැලුවම් පස්සේ එයාට ඒ විදිහට බලන්න එයාට මේ ඉන්නවා තියෙනවා කියන අදහස් සියල්ල මැකිලා පුරුදු ඔක්කොම ගෙවිලා ගිහිල්ලා තිලක්ෂණේ ප්‍රකට වෙන්න ගන්නවා. අපිට ඉන්නවා තියෙනවා කියන තැන මේ වහා අනිත්‍ය වෙලා යන, විපරිණාම වෙලා යන, අසාර වූ සත්ත්ව පුද්ගල භාවයෙන් තොර වූ අනාත්ම ධර්ම ටිකක් නේද මේ හේතු නිසා හටගන්නේ, හේතු නැති වෙනකොට නැති වෙන්නේ කියලා බලන. එතකොට Nirodhe පැත්ත නෙවෙයි මුලින්ම මෙයා බලන්නේ, හට ගැනීමේ පැත්ත. ඔන්න ඒ ටිකට තමයි සරුවත් මහ රහතන් වහන්සේ දේශනා කරේ, තදා ආහාර සම්භවස්ස බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති. දෙවනි වතාවට මේවා ප්‍රත්‍යයෙන් ආහාරයෙන් හටගත්තා කියලා ඒව හොඳට නුවණින් ස්පර්ශ කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මනා නුවණින් දකින්න ඕනේ. කෙනෙක් පේනකොට නෑ මේ ප්‍රත්‍ය නිසා ඉපදිච්ච ධර්ම ටිකක්, නාම රූප ටිකක්, එහෙම නැත්නම් කුණුප කොටස් ටිකක් කියලා වැටහෙන විදියට මුලින් මුලින් බලන. ඒ විදියට මේ විදියට මනානුවණින් දකින්න ඕනේ. ඒක Tamanට වැටහෙන්න ගන්න හොඳට මේ සමාධිමත් හිතට. අද නිකන් අපිට මේවා දෙමළ වගේ තේරුණාට හිත සමාධිමත් වෙලා මේ තුල උත්සාහවත් වෙනවනම් නුවණ වැඩෙනකොට Tamanටම තේරෙනවා මොනතරම් සත්‍යයක් මේ තුල තියෙනවද. අපි මොනතරම් මෝඩකමකද මේ ඉන්නේ. සම්මුතියක් ඇත්ත කරගෙන, මේ සම්මුතියක් මම මගේ කරගෙන මේ දුක හදාගන්න ලෝකෙක නේද ඉන්නේ. ඉතින් ඒ නිසා මේ අනිත්‍ය වෙලා යන ප්‍රත්‍යයෙන් හටගත්තු කුණු පොකොටස් ටික මම කියලා ගත්තොත් එයා දුක මම කියලා අරගෙන තියෙනවා. දුකේ සතුට වෙලා තියෙනවා. රූපං භික්ඛවේ අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති. දුක්ඛං සෝ අභිනන්දති අපරිමුත්තෝති දුක්ඛස්මාති වදා. යමෙක් රූපය මම කියනවනම් මගේ කියනවනම් ඌ දුකයි මම මගේ කියන්නේ. යමෙක් දුක මම මගේ කියනවනම් ඌ කවදාවත් දුකෙන් මිදෙලා නැහැ. දුකෙන් මිදෙන්නේ නැහැ. ඒ නිසා මේ කුණුක කොටස් ටිකට මම කියා ගන්නකම් මතක තියාගන්න අපි මේ දුකෙන් නම් මිදෙන්නේ නැහැ. අපිට දුකෙන් මිදෙන්න ඕනේ නම් අනිවාර්යෙන් මේකට මම කියා ගන්න දුස්තිය මෝඩකම ගලවා ගන්නම ඕනේ. ඒ නිසා මේක ගලවලා දෙන න්‍යාය ක්‍රමේ මේ ධම අපිට මේ ශාසනයේ විතරයි ලැබෙන්නේ. මේ අවස්ථාවේ විතරයි ලැබෙන්නේ. මේ ධර්මයේ අතුරුදහන් වුණාන් පස්සේ අපිට මේ බණ පද මේවා මොකුත් ඇහෙන්නේ නැහැ. මේ වචන තියා කුසලයේ අකුසලයේවත් ඇහෙන්නේ නැති කාලයක් එනවා. ඒ නිසා මතක තියාගන්න, දුක නිමා කරගන්න, මේ මෝඩකම ගලවා ගන්න හුදු වටිනම අවස්ථාව මේක. ඉතින් ඒ නිසා හරියට අපි නිවැරදි ධර්ම පුරුදු කරමු. දහමක් නැති කාලයවත් අපි මුලා වෙන්නේ නැහැ. ඒ අපිව රැකෙනවා. මිත්‍යා දෘෂ්ටි වලට යන්නේ නැහැ. ඇයි? අපි හරි දහම පුරුදු කරලා තියෙන නිසා. මේ පුරුදු කරනවා කියන්නේ අපි මේ අහලා තේරුම් ගත්තා කියන එකද නෙවෙයි ඈ. අහලා තේරුම් අරගෙන හොඳට මේක ගැන දැක දැක බල බල හිත සමාධිමත් කර කර තමන්ම තනියෙන් වටහා ගන්න උත්සාහවත් වෙච්ච කෙනා. එයාට වෙනත් කාලයක ඉපදුනත් එයාව මිත්‍යා දෘෂ්ටියක දාන්න බැහැ. දැන් අදත් සමහර අයට වැරදි දහමක් ඇහෙනකොට මෙයාට හැඟීමක් වෙනවා ලොකුවට දහම් කාරණා දැනගෙන නෙවෙයි, මේකනම් මොකක් හරි වැරද්දක් තියෙනවා, මේකනම් මිත්‍යා දෘෂ්ටියක්ම තමයි කියලා එයාට හැඟීමක් වෙනවා. ඇයි? ඒ සසර නිවැරදි දහම පුරුදු කරලා තියෙන නිසා. අන්න ඒ වගේ මේ අපි හරියට නිවැරදි දහම පුරුදු කරොත් ඒක මේ ජීවිතයේ අපිට නිවන් දකින්න බැරි වුණත් සංසාර ගමනේදී අපි කවදාවත් මිත්‍යා දෘෂ්ටිකට අහු වෙන්නේ නැහැ. වැරදි පැති වලට අපි යන්නේ නැහැ. ඒ නිසා අමාරුවෙන් අර ටික ටික පුහුණු කරන්න, අපට සත්පුරුෂයෝ ඉන්නවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, බණ දහම් ඇහෙන්න තියෙනවා. වැරද්ද හෝ ප්‍රමාදය ඔබගේමයි, උත්සාහවත් නොවන එක. දහමේ හෝ කල්යාණ මිත්‍රයන්ගේ හෝ බුදුරජාණන් වහන්සේගේ තුරුණුවන්ගේ හෝ කිසිම දෝෂයක් නැහැ. අපේ අඩුපාඩුව මතක තියාගන්න. අපිටමයි පස්සේ පසුතැවිලි වෙන්න වෙන්නේ. ඊට පස්සේ ඊළඟට මේ විදිහට හොඳට උදය දැක්කන් පස්සේ හට ගැනීම යාට තේනකොට, හරියට අපි උදාහරණයක් වශයෙන් එහෙම ශබ්දයක් හට ගන්නකොට, මේ ශබ්දය මේ ගැටීම නිසා හටගත්තේ කියලා දකිනවා වගේ, ඇහැට පේන දේත් තියෙන දේ නෙවෙයි, මේ ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නිසායි පෙනුනේ. මේ ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් වෙන් වෙනකොට මේ පෙනීම නිරුද්ධ වෙනවා කියලා නුවණ එනවා. මේ විදිය නුවණක් එනවා. එතකොට යා තියෙන දෙයක් නෙවෙයි දකින්නේ, ඇහැට ගැටිච්ච නිසා පෙවුනේ. හැබැයි අපිට ඒක සිහි කරන්න පුළුවන්. අපේ වැරද්ද දැකපු දේ සිහි කරනවා කියලා ගන්න එක. ඒ නිසා අපිට පුළුවන් දැකලා නිරුද්ධ වෙච්චි දේ, නිරුද්ධ වෙච්චි බව නුවණ තියාගෙන සිහි කරන්න. ඒ නිසා අපි ඒ වගේ දැන් අපි ගියමු කණ්ණාඩියකට, එබුණාන් පස්සේ අපේ මූණ වැටෙනවා, ඒ ඡායාව අපි දකිනවා. ආපහු ඇහිලා අපිට ඒ වැටිච්ච ඡායාව සිහි කරන්න පුළුවන්. හැබැයි අපි කණ්ණාඩියේ ඡායාව සිහි කරනවා කියලා හිතන්නේ නැහැ. අන්න ඒ වගේ මේ අහන, දකින, දැනගන්න දේවලුත් ඒ වගේ නුවණක් එනවා යා. ඒ විදිහට හොඳට ඇතිවීම දැක්කන් පස්සේ ඊට පස්සේ ආ දෙවනි පියවරට යොමු වෙනවා. සරුවත් මහ රහතන් වහන්සේ දේශනා කරන තදා ආහාර නිරෝධා බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති. මේ ආහාරයෙන් හටගත් එක ආහාර නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින්න කියලා. ඒක ඉස්සරලා අහගෙන ඊට පස්සේ මනා නුවණින් මේ නිරෝධයක් දකින්න කියලා කිව්වා. තදා ආහාර නිරෝධා සම්මප්පඤ්ඤාය පස්සති. තදා ආහාර නිරෝධා සම්මප්පඤ්ඤාය දිස්වා. ඒක මනා නුවණින් දැක මේ නිරෝධ ධම්මස්ස, නිරෝධයෙන් හටගත්තු නිරෝධ ස්වභාව කොට ඇති ධර්මයන්ගේ කලකිරීම නොයලීම් පිණිස කටයුතු කරන්න කියලා කිව්වා. මෙතනදී මට කියන්න බැරි වෙන්නේ එක කාරණාවක් තියෙනවා. මේ මුල ඉඳන්ම අපි මුලින්ම කිව්වා පරමාර්ථ ධර්ම ටික දැනගන්න ඕනේ. දැනගෙන තව කාරණාවක් මෙයාට කරන්න තියෙනවා. මේ ධර්මයන්ගේ අසාර බව, අනිත්‍ය බව, දුක් බව මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ නිසා තමයි කිව්වේ ඒ කාරණාව මනානුවණින් දැනගෙන ඒකේ කලකිරීම, නොයැලීම, මිදීම පිණිස කටයුතු කරන්න කියලා. එතකොට අර අපි තුල තියෙන දැඩි බැඳීම, ආසාව අයින් වෙනවා. දැන් අපි තේරෙන විදිහට කිව්වොත් අපි කුණුප පොටස් හැටියට හෝ ධාතු වශයෙන් හරි මේ රූපය දැකලා, ඒ දැකපු දේ මේ කුණු පොටස් ටික මම මගේ කියලා ගන්න සුදුසු දෙයක් නෙවෙයි. අසාර වූ දෙයක්, අනිත්‍ය වූ දෙයක්, විපරිණාම වූ දෙයක්, පිළිකුල් වූ දෙයක්, හටගෙන නැති වෙන දෙයක් කියලා මේ විදිහට මේකේ ආදීනෝ බලනකොට ඒ ධර්මයන් කෙරෙහි අපිට තණ්හාව ඇති වෙන්නේ නැහැ, කලකිරීම ඇති වෙන්නේ. දෙවනි වර බලන්නේ ආ මේ ධර්මයන් ප්‍රත්‍යින් හටගත්තා කියලා දැකලා ප්‍රත්‍යින් හටගත්තු ධර්මයන්ගේ කලකිරීම නොවැළීම තමයි බලන්නේ. දැන් එයා නිකම්ම හුදු කෙස් ටිකක් නෙවෙයි බලන්නේ. තියෙන කෙස් ටිකක් නෙවෙයි. මේ ප්‍රත්‍යයෙන් හටගත්තු මේ ධර්මයන්ගේ කුණුප කොටස් අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසාරයි කියලා බලනවා. ඔය විදිහට බලාගෙන ඇවිල්ලා ඊට පස්සේ එයා මේවා මේ ප්‍රත්‍ය නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා බලනවා. නිරෝධය කියනකොට එතනක් තියෙනවා කාරණා ටිකක් මතක් කරගන්න. නිරෝධය අපිට හම්බෙනවා තදංග නිරෝධය, විස්කම්බන නිරෝධය, සමුච්ඡේද නිරෝධනේ, තව තියෙනවා පටිප්පස්සද්ධි නිරෝධය කියලා. මේ විදිහට නිරෝධයන් තියෙනවා එක එක. එතකොට තදංග නිරෝධය කියලා කියන්නේ අපි සීල් රැකීම නිසා, භාවනා මේ දන් දීම ආදී දේවල් නිසා අපේ රාග දේශ මොහ ඕලාරික වශයෙන් යටපත් වෙනවා. ඒකට අපි කියනවා තදංග නිරෝධය කියලා. ඒක භාවනා කරනකොට ඇතැම් අය බුද්ධානුස්සතිය ආදී මේ දේවල් කරනකොට අපේ කෙලෙස් යට යනවා. මේකට කියනවා තදංග නිරෝධය. ඒ නිරෝධය සහ මුලින්ම නැති වුණා නෙවෙයි යට ගියා. නමුත් නිරෝධයක් වුණා. ඊට පස්සේ විස්කම්බන නිරෝධය කියලා කියන්නේ එයා හොඳට භාවනා කරලා ධ්‍යාන தත්වයට හිතපත් කරගත්තොත් ඉතා ප්‍රබල ලෙස යට යනවා එයාගේ නීවරණ ධර්ම ටික කෙලෙස් යට යනවා. ඒකට කියනවා විස්කම්බන නිරෝධය කියලා. තව නිරෝධයක් කියනවා සමුච්ඡේද නිරෝධය කියලා. ඒක සහ මුලින්ම නිරුද්ධ වෙනවා මාර්ගඵල අවස්ථාවේදී. අතන සීලෙන් එක කොටසක් නිරුද්ධ වෙනවා, සමාධියෙන් තව කොටසක් නිරුද්ධ වෙනවා, විදර්ශනාවෙන් මාර්ගඵල අවස්ථාවේදී නිරුද්ධ වෙනවා. ඒකට සමුච්ඡේද නිරෝධය කියලා කියනවා. ඒක මේ ඇත්ත දැකීම නිසා නැවත යටපත් වීමක් නෙවෙයි, නැවත හට නොගන්න තත්වයටමපත් වෙනවා. ඒකද මේකට තව නමක් කියන ලස්සන වචනයක් අනුපාද නිරෝධය කියලා. අනුපාද නිරෝධය කියලා. අර හට ගැනීමෙත් තියෙන අනුපන්න උප්පන්නේ කියලා එකක්. ඒ දෙකත් වටිනා කාරණාවක්. ඒකත් අපි මේ අවස්ථාවේදී පැහැදිලි කරගමු. අනුපාද උප්පන්නේ කියලා කියන්නේ දැන් අපිට අපි තරුණ කෙනෙක් ගත්තොත් මෙයා ජරාවට පත්වීම තව ඇවිල්ලා නැහැ. නමුත් ජරාවට පත්වීම එයා මිදිලා නැහැ. ඒකත් එයාට ඉපදින්න පුළුවන් කියලා. ඒ නිසා ඒකට කියනවා අනුප්පන්න උප්පන්නේ. ඉපදිලා නැති එහෙත් පවතින දෙයක් හැටියට පෙන්වනවා. ඒකට අපි කියනවා අනුප්පන්න උප්පන්නේ. අනුපාද නිරෝධය කියලා කියන්නේ යම් හේතු ධර්ම ටිකක් නිසා යම් ඵල ධර්ම ටිකක් උපදිනවනම්, يعني හේතුවක් නිසා යම් ඵලයක් උපදිනවනම් මේ හේතුව නැති කිරීමෙන් අර උපදින්න තිබුණු ඵල ධර්මෝ නූපදීම නිරුද්ධ වෙනවා. එක උදාහරණ මෙහෙම පැහැදිලි කරගමු සරල උපමාවකින්. මේ දහමේ සඳහන් වෙන ඔකට ලස්සන උපමාවක් පටිසම්භිදා මග්ගේ අභිසමයේ කතා කියලා කොටසක් තියෙනවා. ඒකේ කෙනෙක් ඵල හට ගත්තේ නැති ගහක් කපලා දානවා. හොඳට මේක අහගන්න. මේ නිරෝධය කියන එක, නිරෝධ සත්‍ය කියන එක මේ පෙන්දලා දෙන්නා දැන්. අපි මේ මාර්ගඵලයට අරමුණු වෙන, අපි නිවන අරමුණු කරනවා කියලා කියන්නේ මොකද්ද කියන එකයි මේ පෙන්නන්නේ. මොකද නිවන කියන එක පිළිබඳව නොඑක අදහස් මත තියෙනවා. ඒ නිසා මේ සැබෑවටම මේ නිවන කියන එක අට කතාවල පෙළ දහමේ අර්ථ දක්වන්නේ එක මතු කරලා දෙන්න මම මේ උත්සාහවත් වෙන්නේ. මේ නිරෝධය, අපි නිරෝධය සාත් කරා කියලා කියන්නේ හටගත්ත දේක නිරෝධය දැක්කා කියන එක නෙවෙයි. හටගත්ත දේ අපි දැක්කත් නැසත් නිරුද්ධ වෙනවා. මේ ඇති වෙච්ච ශබ්දය අපි හිතුවත් නැසත් දැක්කත් නැසත් නිරුද්ධ වෙනවා. මේ රූප ටික අපි බැලුවත් නැසත් නිරුද්ධ වෙනවා. එහෙම නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධය වේ නෙවෙයි මෙතන නිරෝධ සත්‍ය කියලා කියන්නේ. අසංකත ධාතුව නිවන කියලා කියන්නේ ඒ නිරෝධයට නෙවෙයි. හට ගන්න තියෙන හේතු ධර්මයන්ගේ නිරුද්ධ වීම නිසා යමක් නිරුද්ධ වුණා නම් ඒක ගැඹුරු වෙන්න පුළුවන්. අන්න ඒකටයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒක අපි මේ උපමාවෙන් තේරුම් ගමු. සමහර අයට මේක තේරෙයි. අපි කියමුකෝ ගෙඩි හටගෙන තිබිලා දැන් ගෙඩි හටගත්තේ නැති ගහක් අපි කපලා දානවා. දැන් කපලා දැම්මහම මෙයා මේ ගහේ පිළිබඳව කෙනෙක් මෙහෙම ඇහුවොත් එයා අතීතයේ තිබුණු ගෙඩි ටික නැසුවද කියලා ඇහුවොත් ඔව්ද නැද්ද? අතීතයේ තිබුණු ගෙඩි නැසුවේ නැහැ. හට අපි කියමු ගෙඩි ටිකක් හටගෙන තිබුණා. දැන් ඒවා හටගෙන ඉවර වෙලා දැන් ගහේ ගෙඩි නැහැ. දැන් එයා ගහ කැපුවා කියන එකෙන් අතීතයේ ගෙඩි නැති කරාද? අතීතේ ගෙඩි නැති කරේ නැහැ. මොකද ඒවා දැන් නැති නිසා. එතන නැති කරන්න දෙයක් නැහැ. අනාගත ගෙඩි නැති කරා දෙයක් ගහ කැපීමේ නැහැ. මොකද අනාගත ඵල තවම ඉපදිලා නැති නිසා, ගෙඩි හටගෙන නැති නිසා එයා මේ අනාගත ගෙඩි නැති කරෙත් නැහැ. වර්තමාන ගෙඩි නැති කරාද? නැහැ. ඇයි ඒ? වර්තමානයේ දැන් ඒ ගහේ ගෙඩි නැති නිසා. දැන් මෙයා මොකද්ද කරේ? ගෙඩි හටගන්න යම් හේතුවක් තිබුණා නම් මේ හේතුව නැසලා දැන් ඒක කරයි. එතකොට මේ ගහේ අනාගතයේදී බොහෝ ඵල හටගන්න තිබුණ අවුරුතු ගාණක්. මේ අනාගතයේ හටගන්න තිබුණු ඵල ධර්මයෝ මේ ගහ කපා දැමීම කියන සිද්ධිය නිසා ඒ ඵල හට නොගෙනම නිරුද්ධ වුණා. හැබැයි ගහ තිබුණා නම් ඒ ගෙඩි ඇත කියන විවහාරේ තියනවා කියන සංඛ්‍යාවට යනවා. ඇයි? ගහ තිබුණොත් ගෙඩි හට ගන්නවා. අන්න ඒ වගේ මාර්ග සත්‍යයෙන් කරන්නේ අතීතේ කෙලෙස් නැසුවා නෙවෙයි. ඇයි අතීතේ කෙලෙස් නැසුවා කියන්නේ නෙවෙයි කියන්නේ මාර්ග සිතක් උපදිනකොට ඒ හිතේ කෙලෙස් නැහැ. ඒ නිසා මාර්ග සිතෙන් අතීතේ කෙලෙස් නැසනවා නෙවෙයි. අනාගත කෙලෙස් නැසනවත් නෙවෙයි. මොකද අනාගත කෙලෙස් ඉපදිලා නැහැ ඒ වෙලාවේ. අතීත කෙලෙස් ඒකේ නැහැ නිරුද්ධ වෙලා මාර්ගසිත උපදිනකොට. ඒ නිසා එයා අතීතයේ අවිද්‍යාව නැති කරා නෙවෙයි. අනාගතයේ අවිද්‍යාව නැති කරත් නෙවෙයි. මොකද ඒ අවිද්‍යාව ඉපදිලා නිසා. වර්තමානයේ අවිද්‍යාව නැති කරත් නෙවෙයි. ඇයි ඒ? මාර්ගසිත උපදිනකොට ඒ හිතේ අවිද්‍යාව තියනවාද? නැහැ. ඒ නිසා කෙලෙස් ඒ හිතේ නැහැ. කවදාවත් මේ කුසල් ලකුසල් එකට උපදින්නේ නැහැ. ඒ නිසා මාර්ගයෙන් කෙනෙක් කෙලෙස් නැසුවා කියනෝ නම් ඒක වැරදි කතාවක්. පරියාය වශයෙන් කියන්න පුළුවන්. මොකද අර ඇත්ත දැකීම නිසා කෙලෙස් නූපදින නිසා. නමුත් වර්තමානීය කෙලෙස් නැසීමක් කරේ නැහැ. මාර්ගයෙන් කරේ මොකද්ද? අන්න අර විදිහට ප්‍රතිපදාවේ එයා හිත වඩාගෙන භාවනා කරගෙන ඒම නිසා එයාගේ සති සමාධි ප්‍රඥාදි ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා එයා මේ බලාගෙන ආපු ඇත්ත මේ අනාත්ම වූ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම හා නිරෝධය මනා නුවණින් මේ දකින්නට වැඩිය සිය දහස් ගුණයකට වඩා ඉතාමත් පැහැදිලි දර්ශනයක් දකින්න. ඒ කාර්යයට අපි කියනවා නම් කෙනෙක් යමක් දකිනවා විදුලි එළියෙන් හෝ පහන් එළියෙන්. ඒ දැක්ම තව කෙනෙක් දකිනවා හඳ එළියෙන්. තව කෙනෙක් දකිනවා දවල් ඉර එළියේ දකිනවා. අන්න ඒ වගේ නොවෙනස් වන පැහැදිලි දැක්මක් දකිනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් සමවීම නිසා. නිරෝධය දකිනවා මේ අවිද්‍යාව නැසුණා. ඒක යාට පේනවා. මේ ඇත්ත දැකීම නිසා මෙයාට නාම රූප දෙකක් පමණක් ඇත්තේ මෙහි සත්වේ පුද්ගලයෙක් නැහැ කියන දැක්ම යාට තියෙනවා. ඒ කවදාවත් මේක නොනැසෙන විදියට. ඒ දැක්ම නිසා මෙයාට නුවණක් එනවා. අය කවදාවත් අවිද්‍යාව උපදින්නේ නැහැ. අවිද්‍යාව නිසා යම් දුකක් උපදින්න තිබුණා නම් ජාති ජරා මරණ ආදී දුක් තිරිසන් අපාය හෝ භව ගමනේ සැරිසරමින් මේ ස්කන්ධ උපදින්න දුකක් තිබුණා නම් මේ දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා කියලා හට නොගත් දුකේ නිරෝධය මෙයා දකිනවා. මේකට කියනවා අනුපාද නිරෝධය කියලා. අන්නේ නොහටගත් බව දැකීම නොහට ගන්නා බවට හිතපත් වීම අනුපාද නිරෝධය කියලා කියනවා. ඒක තමයි අපි නිරෝධ සත්‍යය කියලා කියන්නේ. හටගත් දේ නිරෝධය දැකීම නෙවෙයි, හටගන්න තියෙන ධර්මයන්ගේ හේතු නිරෝධයෙන් නොහට ගන්නා බව කියන එක එයා අත්දැක්කා. ඒක අපි කියමු ඕකට කියනවා රතන සූත්‍රයේ පෙන්නනවා නිබ්බන්ති දීරා යතායන් ප්‍රදීපෝ කියලා. පහනක් නිවිලා ගියා වගේ දැවුණා කියලා. මේක තලස්සන උපමාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ. තෙලු නිසා වැටියක් නිසා යම් දැල්ලක් විද්‍යාමාන වෙනවනම් එයා මේකේ හේතු දකිනවා. මේ තෙල් ටික තිබුණොත් වැටිය තිබුණොත් ආලෝකයේ දැල්ල විද්‍යාමානයි. අනිවාර්යෙන් තියෙනවා. යම් දවසක මේ තෙලුයි තිරෙයි නැති වුණොත් මේ දැල්ල ආලෝකයේ තියෙන්න විදියක් නැහැ. නිරුද්ධ වෙනවා කියන නුවණක් එනවා යාට. දැල්ල තියෙද්දිම මේ නුවණ ඇති කරගන්න පුළුවන්. මේ ටික නැති වුණොත් මේ ටික නිරුද්ධ වෙනවා කියලා දෙයක්. අපි මේක අපි තව ටිකක් ඕනනම් ඉදිරියේදී කතා කරමු. දැන් මයිට නොතේරුණා නම් මේකෙදි අන්න ඒ වගේ ධර්මතාවයක් තමයි සරුවත් මහ රහතන් වහන්සේගේ ශ්‍රේක ප්‍රතිපදාව හැටියට පෙන්නේ. ඊට පස්සේ අසේක ප්‍රතිපදාව හැටියට මේක කියන්න කාල වේලාව මදි. ඒක අපි වෙන වේලාවක විස්තර වශයෙන් කියමු. ඊට පස්සේ අසේක ප්‍රතිපදාව හැටියට සරුවත් මහ රහතන් වහන්සේ දේශනා කරන අපි මුලින් පොඩ්ඩක් ඒක ගැන මතක් කරොත් අර මුල ටිකම කියාගෙන එනවා සරුවත් මහ රහතන්. භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය පස්සති. භූත මිදන්ති බන්තේ සම්මප්පඤ්ඤාය දිස්වා අනුපාදා විමුක්තෝ හෝති කියලා. එයා අර ඇතිදේ සත්‍ය වශයෙන් දැකලා මනානුවණින් දැනගෙන අනුපාද උපාදාන නොකරගෙන මිදුණා කියලා කියන ඒ රහතන් වහන්සේ කෙලෙස් වලින් මිදිච්ච කෙනා. ඒ විදිහට මේ පද ටික සරුවත් මහ රහතන් වහන්සේ විග්‍රහ කරගෙන යනවා. ඉතින් කාල වේලාව මදි, මේ බුද්ධ පූජාව පවත්වන්න තියෙන නිසා මෙන්න මේ විදිහට සරුවත් මහ රහතන් වහන්සේ ඉතා ගම්භීර වූ හික්මිලා ඉවර කෙනාගේ හික්මන කෙනාගේ ප්‍රතිපදාව එදා ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී සිංහනාදයක් වශයෙන් ප්‍රකාශ දේශනා කරා. සරුවත් මහ රහතන් වහන්සේගේ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සාදු සාදු සාරිපුත්‍ර කියලා අනුමෝදන් වෙලා ඒක බුද්ධ භාෂිතයක් යන ගණයටම පත් කරා බුදුරජාණන් වහන්සේත් ඒක අනුමෝදන්. ඉතින් ඒ නිසා නිවන් දකින්න නම් මේ වැඩපිළිවෙල මේ න්‍යාය අවශ්‍යයි. ආපහු අපි සංක්ෂේප වශයෙන් හකුලලා කිව්වොත් මේක ටික මුලින්ම අපිට ඇහැට කනට නාසයට දිවට ශරීරයට මේ පේන දේවල් තුල සත්පුද්ගල භාවයෙන් හම්බෙන තැන පවතින ඇත්ත මුලින්ම දකින්න ඕනේ. ඒක මනානුවණින් දැක යුතුයි. දැකලා ඒකේ හේතුප්‍රත්‍ය දකින්න ඕනේ. ආහාරය දැකිය යුතුයි, ප්‍රත්‍ය දැකිය යුතුයි. ඊට පස්සේ මේ ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මයන්ගේ නිරෝධය දැකිය යුතුයි. ඔන්න පිළිවෙල. ඔය පිළිවෙලටයි අපි ආයේ. එනිසා මුලින් අපි තියෙන දේවල් දකින්න උත්සාහවත් වෙන්න, ඊට පස්සේ හේතුඵල ධම, ඊට පස්සේ වගේ නිරෝධය. ඔය ටිකට තමයි අපි යංකින්චි දමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා ඔය සියල්ල හකුලෝලා බුදුරජාණන් වහන්සේ ඇතැන් තැන්වල පෙන්නනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා මේ පෙන්වන්නේ ඔය දර්ශනය. ඔය වගේ මේ දර්ශනය වේගීක න්‍යායන් වලින් ස්කන්ධ ධාතු ආයතන ආදී මේ නොඑක් න්‍යායන් වලින් විග්‍රහ කරනවා. නමුත් මේ මාර්ගය මේ න්‍යාය එකයි වෙන්න ඕනේ. කොතනින් ආවත් එතන තියෙන පරමාර්ථ ධර්ම ටික ස්පර්ශ කරගන්නම වෙනවා. විදර්ශනා භූමිය සම්පූර්ණ කරගන්නම වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේක පිළිබඳව දවල් කාලයේදී පුළුවන් වුණොත් ප්‍රශ්න වශයෙන් නොතේරෙන කෙනෙකුට ප්‍රශ්න අහලා සාකච්ඡා කරගමු. ඊළඟට අමතරව එක කර්මස්ථානයක් අරගෙන මම මේ භාවනාව පිළිබඳව මේ වස් කාලය තුල කරගෙන යන්න භාවනාවක් කරන හැටි මුල ඉඳන් කියලා දෙන්නත් මේ දවල් කාලයේදී දානෙන් පස්සේ උත්සාහවත් වෙනවා. ඒකත් මතක් කරන ගමන් ඊට පස්සේ තව කාරණාවක් කියන්න තියෙනවා. අපිට දහවල් දෙකට පමණ ඊළඟ එන්න මාසේ වස් ආරාධනා කරන මාසේ, ඉතින් ඒ නිසා ඒ පිළිබඳව කතා කරන්න වැසි සලු සකස් කිරීම, ඊට පස්සේ මේ වස්තුන් මාසේ කොහොමද මේ ටික කරගන්නේ කියන එක පිළිබඳව දෙකට අපි සාකච්ඡාවක් කරනවා. ඊට පස්සේ ඒ සාකච්ඡාවෙන් පස්සේ අපි ධර්ම සාකච්ඡාවකට යමු. හොඳයි, හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයේ තුලින් ධර්ම දේශනා කිරීම තුලින් උදේවරුවේ කරන ලද බුද්ධ පූජා මේ දාන මේ පින්කම් ආදී සියලු දේ තුලින් අත්පරකත්තු සියලු කුසල ධර්මියෝ සිල් ගුණ පුරණ මේ හැම දිනාටම දාන ආදී සිව්පසයෙන් අපෝපස්ථාන කරපු සියලු දිනාටම දෙවියන් ඥාතීන් ඇතුළු හැම දිනාටම සංසාර දුකින් නිදහස්ව ලබනේ සාන්ත සුඛු නිවනින් සැනසීමට මේ කුසල් උතුම් පාරමිතාවක් වේවා කසා.